ගරු නාලක කෝට්ටේකට මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
ගරු මුල අස්ථානවලට මන්ත්‍රීතුමියනේ අද දින කර්මාන්ත පැවිලි කර්මාන්ත හා වෙළඳ අමාත්‍යංශ වෛශේෂ යටතේ කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අද වර්තමානයේ රටක් විදිහට අපි මුහුණ දෙමින් පවතින ආර්ථික හා සමාජීය ගැටලු රාශියකට විසඳුම් හොයන්න පුළුවන් සාධනීය අමාත්‍යංශ තුනක් පිළිබඳ තමයි අද දවසේ විවාදය පවත්වන්නේ. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශ යටතේ අද අපි රටක් විදිහට මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා සුවිශේෂී විසඳුම් හොයන්න පුළුවන් අවස්ථාවක් අද උදා වෙලා තියෙනවා. විශේ෷යෙන්ම අද ආනයනන් සීමා කරලා තියෙන මොහොතක අපි රටක් විදිහට රටට ගෙනවන බාණ්ඩ ගණනාවක ආනයන සීමා කරලා තියෙන මොහොතක අපිට හැකියාව තියෙනවා නම් එම බාණ්ඩ සඳහා ආදේශක බාණ්ඩ අඳුරගෙන ඒ සඳහා නිෂ්පාදන කටයුතු සිදු කරන්න, ඒ සඳහා ආයෝජකයන් දිරිගන්වන්න, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්න අද අපිට පුළුවන් අනාගතයේ මේ රටේ විවසායකයන් බිහි කරන්න, ශක්තිමත් ව්‍යාපාරිකයන් බිහි කරන්න, ඒත් එක්කම ලෝක වෙළඳපොළ ආක්‍රමණය කරන කල හැකි ලෝක වෙළඳපොළට පිවිසිය හැකි නිෂ්පාදකයන් බිහි කරන්න හොඳ අවස්ථාවක් අපිට රටක් විදියට ලැබිලා තියෙනවා. මේ අර්බුදය හමුවේ අපිට රටක් විදියට ලැබුණ හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් අපි කර්මාන්ත අමාත්‍යංශ විදිහට කර්මාන්ත ශ්‍රේෂ්ඨට අදාළ ශ්‍රේෂ්ඨ සියල්ල අපි එකතු කරගෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි කියලා මම මතක් කරනවා. ඒත් එක්කම අපි කර්මාන්ත පහසු කිරීම සඳහා, ඒත් එක්කම ව්‍යාපාර අලුතින් ඇති කිරීම පහසු කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බව මම විශ්වාස කරනවා. අපි දැක්කා පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුළ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා ඒ සඳහා කමිටුවක් පිහිටවනවා. ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කමිටි කියලා ගරු මද්‍ර විතාන මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පිහිටවල ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. මේ වෙද්දී අපි ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ ලෝකේ රටවල් 189ක් අතරින් 99 වෙනි ස්ථානයේ ඉන්නේ. මෙම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එකේ අපේ රෑන්ක් එක 90 තමයි. ලෝකයේ ආයෝජකයන් අපේ රටට එනවද නැද්ද කියලා තීරණය කරන එක නිසා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා මම මතක් කරනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් 225 දෙනාම මෙම ඊස් ඔෆ් ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගැන අවධානය යොමු කරලා මේ රට ගැන හිතනවා නම්, රටට එන ආයෝජන ගැන හිතනවා නම් මේ සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි කියලා මම මතක් කරනවා. ඒත් එක්කම මේ සඳහා මේ රටේ කර්මාන්ත ශ්‍රේෂ්ඨය ඉදිරි වසර ඇතුළත අභියෝග හමුවේ ඉදිරි වසර කීපය ඉදිරියට ගෙනියාම සඳහා සාධනීය සලස්මක් ගරු අමාත්‍යතුමා විසින් මේවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කර්මාන්තපුර ඇති කිරීම, පසුගිය අයවැය 2022 අයවැයේ කර්මාන්තපුර ඇති කිරීම සඳහා රුපියල් මිලියන 5000ක් වෙන් කරලා තිබ්බා. නමුත් පහුගිය කාලේ ඇති වුණ පුරවැසි අරගලත් එක්ක, මේ සිදුවුණ දේශපාලන වෙනස් වීමත් එක්ක, සිදුවුණ ආර්ථික අපහසුතාවත් එක්ක මෙම වසරේ මිලියන 100 දක්වා මුදල අඩු කරන්න සිදු වෙලා තියෙනවා. නමුත් එම මිලියන 100 තුළ ලංකාවේ තෝරාගත් කර්මාන්තපුර 10ක් තෝරාගෙන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා ආයෝජකයන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මාතලේ දඹුල්ල ප්‍රදේශයේ මෙම කර්මාන්තපුර 10න් එක ප්‍රදේශයක් විදිහට තෝරාගෙන රටේම ලොජිස්ටික් රූට් සියල්ල එකතු වෙන රටේම ආර්ථික මර්මස්ථානයක් වන දඹුල්ල ප්‍රදේශය මෙම කර්මාන්තපුර ඉදිකිරීම සඳහා ඉතාම අපහසු තත්ත්වයක් යටතේ වුණත් දඹුල්ල තෝරා ගැනීම පිළිබඳව, ඒත් එක්කම ඇලහර කළුගඟ ප්‍රදේශය ගැන මැණික් කර්මාන්තය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මොකද ලංකාවේ ප්‍රධාන ඩොලර් ආදායම් මාර්ගයක් වෙලා තියෙන මැණික් කර්මාන්තයෙන් 30%ක් ලබා දෙන මාතලේ ඇලහර මැණික් කර්මාන්තයෙන්. නමුත් ලංකාවේ මැණික් ආදායමෙන් 30%කට අධික ප්‍රමාණයක් ලබා දුන්නත් මාතලේ දිස්ත්‍රික්කයේ ඇලහර කළුගඟ ප්‍රදේශයේ කර්මාන්තකරුවාට, මැණික් කර්මාන්තකරුවාට ලබා දීලා තියෙන පහසුකම් සහ ඔවුන්ට ලබා දීලා තියෙන අවස්ථා හරි අවමයි. නමුත් අපි දැක්කා පසුගිය මැණික් හා ස්වර්ණභාණ්ඩ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්නත්තු මැතිතුමා ඉන්න කාලේ අපේ මාතලේ දිස්ත්‍රික්කයට, මාතලේ ඇලහරට ප්‍රථම වතාවට මැණික් සංස්ථාවේ උපකාරයක් කාර්යාලයක් ලබා දුන්නා. මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ අපේ සහෝදර මන්ත්‍රීතුමා අතුකෝරළ මන්ත්‍රීතුමා සාහසිකයන් අතින් ඉතාම සාහසික ලෙස මියගේ මන්ත්‍රීතුමා දැඩි පරිශ්‍රමයක් ගත්තා මාතලේ ඇලහර කිරිවැය ප්‍රදේශයේ මෙම උපකාර්යාලය ඇති කරන්න එතුමාගේ දැඩි ඉල්ලීම සහ කැපවීම මත ගරු ලොහන් රත්නත් මහත්මයා මෙම උපකාර්යාලය මාතලේට ලබා දුන්නා ඇලහරට ලබා දුන්නා ඒ පිළිබඳව මම ගෞරවයෙන් සිහිපත් කරනවා ඒත් එක්කම අතුකෝරළ මහත්මයා ඒ වෙලාවේ ගිය වසරේ 2022 වසරේ මෙම අයවැය විවාදයේ කර්මාන්ත අයවැය වැරසීෂයේ සාකච්ඡා කරන වෙලාවේ එතුමා දැඩි හඬක් නැගුවා මහවැලි ඉඩම් තුල මැණික් ගැරීමේ බලපත්‍ර ලබා දෙන්න කියලා මම හිතන්නේ මේ වෙද්දී අමාත්‍යතුමා විසින් මේ පිළිමත සාධනීය පියවර රාශියක් අරන් තියෙනවා ඒ සඳහා ඒ හරහා යම් කිසි ප්‍රතිලාභයක් පොළොන්නරුව දිස්ත්‍රික්ක ජනතාවට මාතලේ දිස්ත්‍රික්ක ජනතාවට ලැබෙනවා නම් ඒ මියගිය අපේ ගරු මන්ත්‍රීතුමාට එහි ප්‍රශංසාව හිමි යුතුයි කියලා මම මතක් කරනවා ඒත් එක්ක
මේ මන්ත්‍රීතුමා ඔබතුමා තම මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
මේ වෙද්දී ගරු චාමර සම්පත් මණිකා ස්වාමීන් වහන්සේ අමාත්‍යංශ බාර අමාත්‍යතුමා විසින් මෙම වසරේ 2023 වසරේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා මණික් පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව එතුමා ප්‍රකාශ කරා එතුමාගේ කතාවෙත් ප්‍රකාශ කරා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරදීවත් මාතලේ දිස්ත්‍රික්කයේ මණික් කර්මාන්ත කරුවන් හට මෙම අවස්ථාව ලබා දෙන්න කියලා ඒත් එක්කම පසුගිය කමිටුවේදී ගරු අමාත්‍යතුමත් සමඟ අපි සාකච්ඡා කරා බැකෝ යන්ත්‍ර යොදාගෙන මණික් ගැරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා මේ වෙද්දී මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් බැකෝ යන්ත්‍ර යොදාගෙන මාතලේ ප්‍රදේශයේ මණික් ගැරීමකට සුදු කරනවා මේම අවස්ථාව සුළු හා කුඩා පරිමාණ කර්මාන්ත කරුවරට ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා අපි මේ වෙද්දී වන් ටයිම් පර්මිට් නැමැති ක්‍රමවේදයක් හඳුන්වා දීලා අපි යෝජනා කරලා තියෙනවා මේ පිළිබඳව පුල්ලොස් වල බලලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මතක් කරනවා අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි අපේ කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ අභිවෘද්ධියට මේ රටේ ශ්‍රම බලකාය දැඩි අවශ්‍යතාවයක් තියෙනවා මේ රටේ ශ්‍රම බලකාය ශක්තිමත්ව තිබ්බොත් පමණයි අපේ කර්මාන්ත ශ්‍රේෂ්ඨ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි දැක්කා 1971 මේ රටේ ශ්‍රම බලකාය අභ්‍යන්තර ගැටුම් නිසා වසර 10කට 15කට අපේ ශක්තිමත් බුද්ධිමත් ශ්‍රම බලකාය විනාශ වෙනවා ඊට පස්සේ අපි දැක්කා 1989 තවත් වසර 10කට 15කට අපේ රටේ ශ්‍රම බලකාය විනාශ වෙලා යනවා ඊට පස්සේ වසර 30ක තිබ්බ කුරුණු යුද්ධ නිසා උතුරේ සහ දකුණේ දෙපාර්ශ්වෙම හිටපු ශ්‍රම බලකාය විනාශ වෙලා ගියා නමුත් අද සිවිල් යුද්ධ තත්ත්වයක් මේ රටේ නැති වුණත් දැන් අලුත්ම අභියෝගයක් අපිට ඇවිල්ලා තියෙනවා මත්ද්‍රව්‍ය මේ රටේ ඉතාම වේගෙන් පැතිර යනවා අයිස් සහ කුඩු මත්ද්‍රව්‍ය නිසා මේ රටේ ශ්‍රම බලකායක් මං හිතන්නේ ඊළඟ අවුරුදු 10 15 වෙද්දී 15ක් යනකල් අපේ රටේ අපිට ලබා ගන්න නොහැකි තත්ත්වයක් පත්වලා තියෙන එක නිසා අනිවාර්යයෙන්ම අපේ රටේ කර්මාන්ත ශේෂය ශක්තිමත් කරන නම් අපේ රටේ ශ්‍රම බලකාය රැක ගන්න නම් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් වලට තිත බිය යුතුයි කියලාත් මතක් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ආචාර්ය හරණි අමරසූරිය මන්ත්‍රීතුමිය ඔබතුමිට මිනිත්තු 14ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි අපි දන්නවා මේ අපි මේ කාලය තුළ විවාදයට ගන්න අයවැය තුළ ඇත්තටම පොදු ලක්ෂණයක් තියෙනවා නම් තියෙන්නේ මේ වෙලාවේ ජනතාවගේ කිසිම ප්‍රශ්නයකට නිසි පිළිතුරක් ලැබෙන්නේ නැති අයවැය යෝජනාවලියක් අපි මේ වෙලාවේ විවාදයට ගන්නෙ. අද ඉතාමත්ම වැදගත් අමාත්‍යංශ කීපයක් වයශීර්ෂයේ අපි කතා කරන මේ මොහොතේ මම කැමති විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අදහස් කිහිපයක් මේ විවාදයට එකතු කරන්න. අද ආහාර සුරක්ෂිතතාවය කියන එක බරපතල අර්බුදයක් බවට මේ රටේ පත්වලා තියෙනවා. නමුත් මෙම අමාත්‍යංශයට මේ අමාත්‍යංශයේ එක විෂයක් පමණයි ආහාර සුරක්ෂිතතාවය. නමුත් මේ මුළු අමාත්‍යංශයටම අයවැයෙන් වෙන් වෙලා තියෙන මුළු අයවැයෙන්ම 0.17% ප්‍රතිශතයක් තමයි වෙන් වෙලා තියෙන්නේ. ආහාර අනාරක්ෂිතතාවය මගහැරීමට එක කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි. දැන් මේ අයවැය තුළ ඇත්ත වශයෙන්ම නිශ්චිත වශයෙන් ආහාර සුරක්ෂිතතාවය දියුණු කරන්නවත් ආහාර අනාරක්ෂිතභාවය අඩු කරන්නවත් නිශ්චිත ක්‍රියාමාර්ග මොනවත් පැහැදිලිවම යෝජනා වෙලා නැහැ. කෝපා කමිටුව ඉදිරියට මේ ළඟදීත් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව ආවා ඔවුන්ගේ විගණනය පිළිබඳ සාකච්ඡා කිරීමට. එහිදී ඉතාමත්ම පැහැදිලි වෙච්ච කරුණක් තමයි ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන්නේ විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතභාවය කියන විෂයේදී විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් දෙපාර්තමේන්තුවක්. නමුත් මේ වෙනකොට ඒ කාර්යභාරයත් ඉතාමත්ම අපැහැදිලි තැනක තියෙන්නේ. ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ඔවුන්ගේ මැදිහත් වීමත් අතිශයින්ම දුර්වල බව පැහැදිලි වුණා. දැන් ආහාර සුරක්ෂිතතාවය කියන එක සහ ඒ ආහාර සුරක්ෂිතතාවය දුර්වල වීම තුළින් ඇතිවෙන ප්‍රශ්න පිළිබඳ අපි මේ රටේ කාලයක් තිස්සේ කතා කරමින් තියෙනවා. මේ ආර්ථික අද්භූතයක් කෝවිඩ් වසංගතයක් පෙර සිටම ඇත්ත වශයෙන්ම රටේ මේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ බරපතල ගැටලු කාලයක් තිස්සේ මන්ද පෝෂණය පිළිබඳ වාර්තා වෙමින් තිබ්බා. ආහාර අර්බුදය එන්නටත් කලින් ඉඳන්ම මෙම සංඛ්‍යාලේඛන මෙම තත්ත්වයන් වාර්තා වෙමින් තිබ්බා. උදාහරණයක් හැටියට මේ වෙනකොට ඇත්ත වශයෙන්ම අවදානම වැඩි වෙලා තියෙන මේ අවස්ථාවක WFP World Food Program එකේ දත්ත අනුව මේ ජනගහණයෙන් 132ක් ජනගහණයෙන් 132ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බව හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ එතනින් ජනතාවගෙන් 5.3 මිලියන පුද්ගලයන් ආහාර වේල් හෝ ආහාරයට ගන්න ප්‍රමාණය අඩු කරලා තියෙනවා. එතනින් පුද්ගලින් 65,000ක් අධික ලෙස ආහාර අනාරක්ෂිත භාවය පෙළෙන බව ඔවුන් හඳුන්වා දෙනවා. That is severe food insecurity. 65,000 people are suffering from severe food insecurity in this country as we are debating right now. දැන් මේවට හේතු හැටියට ඔවුන් දක්වනවා ආහාර උද්ධමනය. අපි දන්නවා ආහාර උද්ධමනය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙච්ච දෙයක්. නාගරික ආහාර උද්ධමනය ඔක්ටෝබර් වෙනකොට, මේ අවුරුද්දේ ඔක්ටෝබර් වෙනකොට 85.6ක ඉහළ යෑමක් තිබිලා තියෙනවා. මේ ආණ්ඩුව ගත්ත තීරණ නිසා, ඒ ගත්ත වැරදි මෝඩ තීරණ නිසා කෘෂිකර්මය බිඳ වැටීමත් සමග තමයි මේ ආහාර අර්බුදය තවදුරටත් වර්ධනය වෙන්න පටන් ගන්නෙ. ඒ එක්කම ආර්ථික අර්බුදයත් එක්ක පවුලේ ආදායම් කඩා වැටීමත් එක්ක දැන් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමේ හැකියාව මේ විශාල පවුල් ප්‍රමාණයකට අහිමි වෙමින් තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු අනුව අද වෙනකොට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට මාසෙකට 4 දෙනෙක්ගේ පවුලකට ලක්ෂයකුත් ලක්ෂ එකහමාරකුත් අතර වියදමක් යනවා. දැන් අපි දන්නවා එවැනි ආදායමක් තියෙන පවුල් කීයෙන් කීයද මේ රටේ ඉන්නේ කියන එක අපිට හොඳ හිතා ගන්න පුළුවන්. ඒ 4 දෙනෙක් ඉන්න පවුලක ලක්ෂයක් ලක්ෂ එකහමාරක් ප්‍රමාණයක් වියදම් වෙනවා කියන්නේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම. මේ අයවැය තුල තමයි මේ ආණ්ඩුව යෝජනා කරන්නේ ලක්ෂයක ආදායමක් තියෙන පුද්ගලයන්ටත් බදු ඉදිරිපත් කර බදු ගෙවන්න වෙයි කියන එක තමයි ඇත්ත වශයෙන්ම මේ අයවැය තුලින් යෝජනා වෙන්නේ. ඉතින් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණයින් පස්සේ මේ දැන් තියෙන තත්ත්වය තවත් බරපතල වෙනවා කියන එක නොඅනුමානයි. ඇත්ත වශයෙන්ම මේ දීර්ඝකාලීන ප්‍රශ්නයත් එක්ක පසුබිම තුල තියෙන්නේ බඩගින්නට ආහාර වේලක් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට අවශ්‍ය වත්කමක් නැතිකමත් දැනුවත්කම පිළිබඳත් ප්‍රශ්නයක් තියෙනවා. පාසල් දරුවන්ට, මෙතන අහගෙන ඉන්න පාසල් දරුවන්ට පාසල තුල උගන්වනවා පෝෂ්‍යදායී ආහාර වේලක තියෙන්න ඕන දේවල්. නමුත් ඒ තියෙන්න ඕන දේවල් ඔවුන්ගේ පවුල තුල, ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන්ට ලබා දිය හැකිද නැද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. අද වෙනකොට පෝෂ්‍යදායී ආහාර වේලකට අවශ්‍ය එළවලු, ප්‍රෝටීන්, පළතුරු වල මිල අධික යෑම නිසා බඩගින්නට කනවා මිසක් පෝෂණය ගැන හිතන්න කිසිසේත්ම හැකියාවක් බහුතරයකට බැරි වෙලා තියෙනවා. මන්ද පෝෂණය පිළිබඳ 2017 වාර්තාවක් අනුව 2017 වාර්තාවක් අනුව වයස අවුරුදු 5න් පෙළෙන දරුවන් සහ මව්වරුන් අතර මන්ද පෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් ලංකාවේ තුල වර්ධනය වෙමින් තිබ්බා. ඒ අතරත් තේ කර්මාන්තය වැඩිපුර තියෙන දිස්ත්‍රික්කවල ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නය වැඩිපුර තියෙනවා. විශේෂයෙන්ම ස්ටන්ටින් කියන එක ඔබ වෛද්‍යවරයෙක් නිසා ඔබ මේක හොඳටම දන්නවා. උසස බරත් අවශ්‍ය බර අවුරුදු 5 දරුවන් තුල නැති බව සහ ඒ ස්ටන්ටින් කියන දත්ත ඒ තේවතු තියෙන දිස්ත්‍රික්කවල වැඩිපුර තියෙන බව වාර්තා වෙමින් යනවා. දැන් මේ එම නිසා තේවතු ආශ්‍රිතව විශේෂ වැඩසටහන් අවශ්‍ය වෙන බව ඉතාමත්ම පැහැදිලි. මොකෝ මේ 2017 දත්ත අද වෙනකොට එතන මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඔවුන්ගේ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව. ඔවුන්ට තාම ඔවුන්ගේ වැටු ප්‍රශ්නේ හරියට විසඳිලා තියෙන නැති අවස්ථාවකත් ඔවුන් බෙහෙවින් පාවිච්චි කරන ආහාර ද්‍රව්‍යවල මිල අධික යාමත් තුළ විශාල විශේෂයෙන්ම මේ වතු ප්‍රදේශවල ජීවත් වන පවුල්වලට මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පොදුවේ අපි ගත්තාම රටේ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබ්බ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණදායී ආහාර වේලක් ලබා ගැනීමද තියෙන නොහැකියාව නිසා ඇති වෙලා තියෙන සෞඛ්‍ය ගැටලු අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදයත් එක්ක වර්ධනය වෙන බව නොඅනුමානයි. මෙය බලපාන්නේ ඇත්තටම අද හෙටට නෙවෙයි, දීර්ඝකාලීනව අපේ දරුවන් වැඩිහිටියන් බවට පත්වෙනකොටත් ඔවුන්ගේ ඉගෙනීමේ හැකියාව, ඔවුන්ගේ වර්ධනය, මේ සියලු දේටම මේක බලපානවා. මේක ඇත්ත වශයෙන්ම ජෙනරේෂනල් ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ නිසා මේකට විශේෂ අවධානයක් අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඉතින් මේ අයවැය තුළ අපි එවැනි යෝජනා කිසිවක් තව ඉදිරිපත් වෙලා නැති බව ඉතාමත්ම කනගාටු දායකයි. දැන් ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම යෝජනා කරන්නේ මේ වෙනකොට පාසල් තෝරාගත්ත පාසල් ප්‍රමාණයකට පමණයි ආහාර වේලක් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒක කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව අපි මතක් කරන්න ඕනේ. මොකද ඒ තෝරාගත්ත පාසල් වලත් ප්‍රාථමික පාසලේ දරුවන්ට විතරයි ඒ ආහාර වේල ලැබෙන්නේ. නමුත් මේ අද මේ තියෙන තත්ත්වයක් තුළ, අද මේ පැන නැගී තියෙන අර්බුදයක් තුළ අවශ්‍ය වෙලා තියෙන්නේ හිම තෝරාගත්ත පිරිසකට මේ ආහාර වේල ලබා දීම නෙවෙයි, අත වශයෙන්ම පොදුවෙන් සියලු දෙනාටම මේ ආහාර වේල ලැබිය යුතුයි. ඒ වගේම අපිට අමතක වෙන සහ මගහැරෙන විශේෂිත කණ්ඩායම් රාශියක් ඉන්නවා. අසනීප වලින් පෙළෙන අයට, වැඩිහිටි අයට, ආයතනගත ළමුන් මේ රටේ රජයේ මුදල් ලැබෙන්නේ සොච්චම. ඔවුන් බොහෝ දුරට ආයතනවලට ආහාර සැපෙන්නේ ප්‍රජාවෙන් එක එක අයගෙන් දෙන ආධාර මත. නමුත් මෙවැනි ආර්ථික අර්බුද තියෙන අවස්ථාවල ඒ ආධාර අඩු වෙනවා. ඒ ආධාර නැති වෙන තරමට යනවා. එතකොට විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල තියෙන, එහෙම නැත්නම් නාගරික ප්‍රදේශවල ප්‍රසිද්ධ නොවන මෙවැනි ආයතන, මෙවැනි නිවාසවල ළමුන්ට මොන වගේ තත්ත්වයක් තියෙනවද කියන එක ගැන විශේෂ අවධානයක් දිය යුතුයි. අවුරුදු 5න් අඩු දරුවන්ටත්, ගැබිනි මව්වරුන්ටත් මෙතෙක් ලැබෙන ආධාර හරියට ලැබෙන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලි. ඉතින් ඒ නිසා මොන වගේ විදියටද මේ කණ්ඩායම් වලට, ඒ විශේෂ අවශ්‍යතා තියෙන කණ්ඩායම් වලට අපේ තියෙන ප්‍රජා සෞඛ්‍ය සේවාවත් ශක්තිමත් කරමින් මොන වගේ මැදිහත් වීමක්ද කළ හැක්කේ කියන එක මේ අයවැය තුළ අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවයක් දිය යුතු මාතෘකාවක්. නමුත් මේ අයවැය තුළින් අපි දන්නවා ඉතාමත්ම පැහැදිලිවම සිද්ධ වෙලා තියෙන්නේ අර අවුරුදු 74ක් තිස්සේ යෝජනා වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියම ඇතවශයම මේ ආර්ථික අර්බූදයට තුඩු දුන්නු ඒ ආර්ථික ප්‍රතිපත්තියම තවදුරටත් ක්‍රියාත්මක කිරීමක් ඇරෙන්න අද මේ මොහොතේ තියෙන ආර්ථික අර්බූදයටත් ඒ ආර්ථික අර්බූදය නිසා පීඩාවට පත්වෙලා තියෙන ජනතාවට මොනවිදිය සහනයක් දෙනවද කියන එකට දීලා තියෙන අවධානම ඉතාමත්ම අඩුයි අඩුවී
කර්මන්තිතුමේ උත්තමිතාව ඉන්නුතු දෙකක කාලයක්
බොහොම ස්තුති මම ඉවර කරනවා ඉතාමත්ම අඩු අවධානයක් නෙවෙයි අවධානයක් දීලමත් නැහැ ඉතින් අයවැය තුල ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්න ඕනේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම මිසක් ආණ්ඩුව තවදුරටත් බලේ ඉන්නේ කොහොමද කියන එක ගැන ප්‍රමුඛතාවය නෙවෙයි. නමුත් ඒක තමයි මේ වෙලාවේ සිද්ධ වෙමින් ඉන්නේ. ආහාර සුරක්ෂිතතාවය කියන එක මේ ජනතාවට අතිශයින්ම වැදගත් විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක්. ඒක අද හෙට විතරක් නෙවෙයි අනාගතයට බලපාන ප්‍රශ්නයක් මන්ද පෝෂණය කියන එක ආර්ථික අර්බුදයට කලිනුත් තිබ්බ ප්‍රශ්නය දැන් මේ වෙනකොට ඉතාමත්ම බරපතල ලෙස වර්ධනය වෙමින් තිබ්බේ මේවා පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන වෘත්තිකවේදීන්ගෙන් පිළිගන්නවම ඇරෙන්න මේ ආණ්ඩුව ඒකට මැදිහත් වෙන විදියක් අපිට නම් පේන්න නැහැ මේ ඇත්ත වශයෙන්ම අද වුණත් මේ අයවැය තුලින් ඇති වෙලා තියෙන පීඩනය අපි දන්නවා වැඩියෙන්ම දරා ගන්න වෙලා තියෙන මේ රටේ ස්ත්‍රීන්ට ආහාර සුරක්ෂිතභාවය කියන එක එක ගැටෙන්න වෙලා තියෙන මේ රටේ මව්වරුන්ට විශේෂයෙන්ම දරුවෙක්ට හරියට පෝෂදායි ආහාර වේලක් දී ගන්න බැරි වීම ඒ බර ඒ දුක දරන්න වෙලා තියෙන මේ රටේ ස්ත්‍රීන්ට ඒ ස්ත්‍රීන් මේ පාර්ලිමේන්තුව හන්දියට ආවම ඔවුන්ගේ යෝජනා ටික ඉදිරිපත් කරන්න හන්දියෙන් මෙහාට එන්න දුන්නේ නැහැ. එච්චත බියගුළු ආණ්ඩුවක් මේක. කාන්තාවන් කීප දෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට මහජන නියෝජිතයන් ගාවට එන්න දෙන්න බැරි ආණ්ඩුවක් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න හැකියාවක් නැති ආණ්ඩුවකට ජනතා ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නේ.
ඔබතුමීගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමනි.
ලබා දුන්න කාලයට බෙහෙවින්ම ස්තුතියි.
ගරු සම්පත් අතුකරණ මන්ත්‍රීතුමා ඔබතුමන්ට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. ස්තුතියි මුලස් නරුඩ කර මන්ත්‍රීතුමනි. අද දවසේ මේ අයවැය විවාදය තුළ මා විශ්වාස කරනවා ඉතාම වැදගත්ම අමාත්‍යංශ තුනක විවාදය මේ සිදුවන්නේ විශේෂයෙන්ම වෙළඳ එවගේම කර්මාන්ත එවගේම වැවිලි කර්මාන්ත මා විශ්වාස කරනවා රටේ අනාගතය තීන්දු කරන අමාත්‍යංශ තුනක් මේ අමාත්‍යංශ තුන ඉදිරියේදී මේ රටේ අනාගතය මොන දිශාවටද යන්නේ මේ රටේ ආර්ථිකය මොන දිශාවටද යන්නේ කියන එක මේ රට කොතරම් ඉක්මනින් මේ රටේ ආර්ථිකය නැවත යථාතතට පත් වෙනවද කියන එක තීරණය කරන අමාත්‍යංශ තුනක්. මා විශ්වාස කරනවා අද මේ අමාත්‍යංශවල විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය සම්බන්ධව අපේ රමේෂ් පතිරණ ගරු ඇමැතුමා, එතුමාගේ ආදරණීය පියාණන් ආචාර්ය රිචඩ් පතිරණ මැතුමා මේ රටේ අධ්‍යාපනයට කළ සේවය වගේම අද රමේෂ් පතිරණ මැතුමා වැවිලි කර්මාන්තය සහ කර්මාන්ත සම්බන්ධව එතුමා ශ්‍රේෂ්ඨ මෙහෙවරක යෙදී ඉන්නවා මේ රටේ ආර්ථිකය නැවත පණ ගැනීම සඳහා. මායි පිළිබඳ මේ වෙලාවේ මේ සභාවේ ප්‍රසාදය පළ කරන ගමන් එවැගේම වෙළඳ අමාත්‍යංශය සම්බන්ධව අපේ නලින් ප්‍රනාන්දු කරව අමාත්‍යතුමා මා විශ්වාස කරනවා මේ රටේ බරපතල භාණ්ඩ හිගයක් එවැගේම වෙළඳ ඒකාධිකාරයක් එවැගේම වෙළඳ විශේෂයෙන්ම මේ රටේ ව්‍යාපාරිකින් පිරිසක් ඒකරාශී වෙලා විශාල මුදල් මංකොල්ලක යෙදිමින් සිටියා. ඒක බිඳ දමමින් අද වෙළඳ අමාත්‍යතුමා ඒ කටයුතු අද යම් තරමක හසුරුවමින් ඉන්නවා. මා විශ්වාස කරනවා අපි මේ වෙලාවේ ගරු අමාත්‍යතුමාට අපි ප්‍රසාදය පළ කරනවා ඒ වෙළඳ ඒකාධිකාරයේ බිඳ දාන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ ව්‍යාපාරික පිරිසක් ඒකරාශී වෙලා දැවන්ත මුදල් මංකොල්ලක යෙදී හිටියා මේ රටේ තිබිච්ච ආර්ථික අර්බුදයට මුවා වෙලා. නිසා ඒක වළක්වන්න කටයුතු කරාට මේ වෙලාවේ අපි ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. මා විශ්වාස කරනවා මා මේ විවාදය තුළදී හිණිදුම් පත්තුවේ උපන්න කෙනෙක් විදියට මේ රටේ පහතරට තේ කර්මාන්තයේ විශාලම පංගුවක් හිමි ප්‍රදේශයේ කොටස්කාරයෙක් විදියට එවැගේම මහ පොළොවේ කොට්ටු වෙලා මේ රටේ දහඩිය කඳුළු වගුරවල මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න උරදෙන කරදෙන මිනිසුන්ගෙන් ජන්මදායද ලැබූ කෙනෙක් විදියට මගේ යුතුකමක් වෙනවා වැවිලි කර්මාන්තයේ සම්බන්ධව මේ වෙලාවේ මේ සභාවේ කරුණු කීපයක් ප්‍රකාශ කිරීම. මා විශ්වාස කරනවා පසුගිය කොවිඩ් අවධියේදී වැවිලි කර්මාන්තයේ තේ කර්මාන්තකරුවා නොහිටින්න
කුරුඳු කර්මාන්තකරුවා නොසිටින්න මෙරටේ ආර්ථිකය මීට වඩා බිමට සමතලා වෙලා. මම විශ්වාස කරනවා කොවිඩ් වසංගතයේ වෙලාවේ මෙරටේ වැතේ කර්මාන්තකරුවා තමයි තේ දළු නෙලන අපේ ආදරණීය අම්මා තාත්තා තමයි කුරුඳු තලන කුරුඳු වගා කරන ආදරණීය අම්මා තාත්තා තමයි මෙරටේ ආර්ථිකය යම් තරමක් හරි ආරක්ෂා කරේ. එහෙම නොකරන්නට මීට වඩා මේ ආර්ථිකය බිමට සමතලා වෙන්න තිබුණා. හැබැයි මේ ඊතරම් කොවිඩ් අර්බුදයේ මැද්දේ ඊතරම් මහා විශාල ගැටලු රාශියක් තිබීදී රට වහලා තියෙද්දී තේ කර්මාන්තශාලා වැඩ කරා. අපේ තේ ගොවියා තේ දළු කඩන අම්මා තාත්තා තේ දළු ටික කැඩුවා, තේ කර්මාන්තශාලාවට දුන්නා, කර්මාන්තශාලාව වැඩ කරා. ඒ වැඩ කරපු නිසා එහෙම අර්බුදයක් තිබීදී ඩොලර් බිලියන 7-8ක 9ක මුදල් ප්‍රමාණයක් මෙරටේ අපනයන ආදායමක් අපි ගත්තා. මම විශ්වාස කරනවා පසුගිය කාලය තුළ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රය තුළ විශාල පරිවර්තනයකට ලක් කරන්න වර්තමාන වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාට හැකියාවක් ලැබුණා. මා විශ්වාස කරනවා අපි ඉතාම ඉදිරිතර තීන්දුවක් ඍජු වගා ක්‍රමයට තේවගාව ගෙන යාම. මා විශ්වාස කරනවා පාරම්පරිකව මිනිස්සු පුරුදු වෙලා හිටියේ ඍජු වගා ක්‍රමයට නෙමෙයි, තේ වගාව ඍජු වගාව සඳහා යොමු කිරීම, ඒ වගේම ඒ සඳහා තාක්ෂණය එකතු කිරීම, ඒ වගේ දැනුමින් පිරි උපකරණ සහිතව තාක්ෂණය සහිතව උපකරණ යන්ත්‍රෝපකරණ සහිතව තරුණයින් 400ක් ශේෂණ මුදා හැරීම, ඒ වගේම මිශ්‍ර වගාවන් සහ ඒ වගේම ඒ තේ වගාවට අමතරව සත්ත්ව පාලනය, ඒ වගේම අනෙකුත් අතුරු භෝග වගාවන් එක්ක 2500කට ආසන්න ප්‍රමාණයක් පවුල් සඳහා කුඩා දේවදු හිමියන් සඳහා ඔවුන්ගේ ආර්ථික ගොඩනඟන අවශ්‍ය කරන සම්පත් දායකත්වය ලබා දීලා ඒ සඳහා අවශ්‍ය කරන දායකත්වය ලබා දීම මම හිතනවා පරිවර්තනීය වෙනසක් සිදු කරා තේ වගාව සාමයේ වැඩි කර්මාන්ත ශේෂ්‍රය තුළ. මම විශ්වාස කරනවා ඉදිරි දශකය තුළ මේ රටේ අනාගතයේ තීන්දුව ගන්න ශේෂ්‍රය මේක. ඉදිරි දශකයේ මේ රටේ ආර්ථිකය ගොඩනඟන ශේෂ්‍රය මේක. ඒ නිසා කර්මාන්ත වගේම මේ රටේ වැවිලි කර්මාන්තයේ පැත්තෙන් මා විශ්වාස කරනවා මේ යන ගමන තව තවත් ශක්තිමත් කරන්න. ඊළඟ වසරේ අපේ ආදායම ඩොලර් බිලියන 15 දක්වා වැඩි කරන්න. මේ වසරේ මෙච්චර අර්බුද තිබේදී, මේ වසරේ කොවිඩ් අර පසුගිය වසරේ කොවිඩ් අර්බුදේ තිබේදී, මේ වසරේ මෙච්චර අර්බුද රාශියක් තිබේදී අපි ඩොලර් බිලියන 9කට ආසන්න සංඛ්‍යාවකට වැඩි ප්‍රමාණයකට මේ රටේ මේ වෙනකොට අපනයනය කරලා තියෙනවා. මේක 15 දක්වා වැඩි කිරීමේ ඉලක්කය සඳහා අපට යන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා අද මේ වෙනකොට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය අවශ්‍ය කරන ධෛර්යමත් වැඩ කරමින් යනවා. අරුව මාත්තුම ඇතුළු සියලු දෙනා අපේ ස්තුති මේලා පුද කරනවා. මා විශ්වාස කරනවා මේ තුල අපිට මේ වැවිලි කර්මාන්ත වැවිලි කර්මාන්තය තුළ රටෙන් එළියට යන භාණ්ඩ වලට රටෙන් එළියට යන තේකොළ ටිකේ කුරුඳු ටිකේ සුළුවපෙනෙන බෝග ටිකේ හරියට මුදල් ටික ඩොලර් ටික රටට ගේනවද කියලා හරියට විශ්ලේෂණය කරගන්න වැඩපිළිවෙලක් අපි හදාගත්තොත් මම විශ්වාස කරනවා මේක අපිට තව තවත් අපේ රටට අපේ අපනයන ආදායම ශක්තිමත් කරගන්න අපට අවස්ථාවක් ලැබෙවි. මම විශ්වාස කරනවා පෞද්ගලිකව දන්න කාරණයක් මේ යන අපනයනය කරන සියලු තේවල අපනයනය කරන සියලු කුරුඳු වල මුදල් ඩොලර් විදියට අපේ රටට එන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. එහෙම නොලැබෙන යම් යම් ජාවාරම් මේ තුල තියෙනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න අපි වැඩපිළිවෙලක් හදන්නට ඕනේ. මම විශ්වාස කරනවා එඩිතරව වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා පසුගිය කොවිඩ් අවධියේදී ඊ තාක්ෂණයේ ඔස්සේ තේ වෙන්දේසි සිදු කර අපට පුළුවන්කමක් ලැබුණොත් අපි තීන්දුවක් ගන්නට ඕනේ. මේ සඳහා ඉන්න තැරවකරුවන් 50ක් 100ක් පමණ ප්‍රමාණයක් ඉන්නවා. ඉතාලම පොඩි ප්‍රමාණයක්
ඉන්නේ. ඒ
වගේම කර්මාන්ශාලා 1000ක් තියෙනවා. ඒ වගේම තේ වගාකරුවන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අපි හිතන්න ඕන තේ වගාකරුවන් මේ ලක්ෂය පිළිබඳව. ඒ නිසා තේ වෙන්දේසි අපට ඩොලර් වලින් කරන්න පුළුවන් නම් ගරු එමැතුමා ඊටතර තීන්දුව ගත්තොතින් මා විශ්වාස කරනවා මේ රටේ පරිවර්තනීය වෙනසකට අපට යන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා මගේ විශ්වාසය මේ තේ කර්මාන්තයේ ගුණාත්මක දත්ත වර්ධනය කරගන්න නම් අපි මේ තේ වලට සීනි දාන නතර කරන්න ඕනේ. ඔබතුමා මේ අමාත්‍යංශය යටතේ පසුගිය වසරේ තේ කර්මාන්තශාලා 11ක් තහනම් කරා මේ සීනි දාලා අහුවෙලා. තේවල තියෙන යම් ප්‍රමාණයක් සීනි තියෙනවා. ඒ සීනි තියෙන ප්‍රතිශතයට අමතරව වැඩිපුර සීනි දාන එක නතර කරන්න බැරි වුණොත් මේ සිලෝන් ටීගේ නාමය විනාශ වෙනවා. මේ තේ කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ ජාවාරම කරන කර්මාන්තශාලා ටික වළක්වන්න ඕනේ. අපි කර්මාන්තශාලා රකින්නට ඕනේ. හැබැයි හොඳට තේ ටික හදන තේකොළ ටික හදන කර්මාන්තශාලා කරුවන්ට ඒ ගෞරවය අපි දෙන්නට ඕනේ. ඒ නිසා තේකොළ තේවලට සීනි දාන එක නතර කරන්න බැරි වුණොත් මේ කර්මාන්තේ කඩාගෙන වැටෙනවා. ගරුමාත්තුමනි මම විශ්වාස කරනවා අපිට ලොකු සම්පතක් කුරුඳු වගාව හලාවත සිට කිරිඳිවය දක්වා 1800 ගණන් වල මහපද්ද විදිහට හැඳින්වුණු කුරුඳු වගාව ඒ කුරුඳු වගාව ප්‍රචලිත වෙලා තිබුණා. ඒකට ඒකේ මූලස්ථානය වුණේ බලපිටිය මහකප්පින වලව්ව. අද කරන්දෙණිය මූලස්ථානය කළා ගාල්ල මූලස්ථානය කරගෙන කුරුඳු වගාවට කුරුඳු දෙපාර්තමේන්තුවක් හැදෙනවා. මා විශ්වාස කරනවා ඔබතුමාට හැකියාව ලැබුණොත් කුරුඳු වල සේල් එකක් වෙන්දේසියක් අපේ රටේ ඇති කරන්න ඩොලර් වලින් කුරුඳු වෙන්දේසියක් හදන්න කුරුඳු වගාකරු අද ගන්න රුපියල් 3500 4000 නෙමෙයි 6014 ගණන් විකුරුදු කිලෝ එකට ගරු මන්ත්‍රීතුමීනි බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට මා විශ්වාස කරනවා හිනිදුම් පත්තුවේ මහ පොළවේ කොට්ටු වෙන මිනිහෙක් විදියට මේ තේවගාවෙන් දුක් විඳින අම්ම තාත්තගේ දහඩිය කඳුළු වල දුක තේරෙන විදියට මිනිහෙක් විදියට ගරු එමෙතුමාගෙන් ඉල්ලනවා අපිට අවශ්‍යයි ගාල්ලට පෝර ගබඩාවක් උඩුගම තියෙනවා පෞද්ගල ගිඩමක පෝර ගබඩාවක් ඒ මේ පහුගිය කාලේ පෝර දෙන්න ගිහිල්ලා වෙච්ච කලබගෑනිය ඔබතුමාට මතකයිද මා විශ්වාස කරනවා අපේ උඩුගමට මේ පෝර ගබඩාව පවරගෙන උඩුගම මේ
පෝර ගබඩාව ලබා දෙන්න මගේ කාලය අවසන්
ගරු මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි
ගරුතරත අතුකර මන්ත්‍රීතුමනි ඔබට මෙතෙ මිනිත්තු 12ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි මුලාසන අරුඩ කරු මන්ත්‍රීතුමනි එදා අයවැය කතාවේදී ගරි ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා අපේ රටට විදේශ විනිමය ගෙන්නන ප්‍රධාන දෙයක් තමයි මේ වැවිලි ආර්ථිකය කියලා. ඒ වගේම එතුමා කිව්වා ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව අලුත් නව ආර්ථිකයේදී අවධානය යොමු කළ යුතු බව. එය අපනයනේ මූලික කරගත් තරංකාරී ආර්ථිකයක් බවත් එතුමා පැවසුවා. අවුරුදු 200කට ආසන්න කාලයක් මේ රටේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන අද තේ කර්මාන්තය එදා යුරෝපීය යටත් විජිත යුගයේ අපිට ලැබුණු කර්මාන්තයක් හැටියට ඉතාම වටිනා කියන තත්ත්වයක් අපේ රටේ ආර්ථිකයට ඇති කරලා දෙනවා. අද තේ කර්මාන්තය තුළ ඇති වී තිබෙන තත්ත්වයට ඍජුවම වග කියන්න ඕනේ මේ රසායනික පොහොර තහනම ක්ෂණිකව කළාය වග කියන්න ඕනේ. එදා අපිට මතකයි මේ ගරු සභාවේදී සමහර අය කියනවා මේ රටේ මේ අවශ්‍ය පොස්ෆරස් ඕන තරම් තියෙන නිසා මේ වෙනකොට ඒ සඳහා පස පරීක්ෂා කරන කටයුතු කරගෙන යනවා කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ පෝර මේ ගොවිතැනට අවශ්‍ය වී ගොවියට හරි පොල් ගොවියට හරි තේ ගොවියට හරි අවශ්‍ය පොහොර තහනම කරලා තමයි පස පරීක්ෂා කරන්නේ මේ අවශ්‍ය කරන පොහොර මේ කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම අවුරුද්දකට සැරයක් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් මිලියන 350ක් විතර කළු තේ නිෂ්පාදනය කරලා අපනයනය කරපු අපි මේ පහුගිය අවුරුද්දේ 2021ත් මේ අවුරුද්දත් සංසන්දනය කරනකොට පුදුමාකාර විදියට මෙහි අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් මේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා වෙනකොට විකිනිච්ච තේ ප්‍රමාණය බැලුවොත් කිලෝග්‍රෑම් මිලියන 209ක් දක්වා අඩු වෙලා තියෙනවා. 2021 2022 අතර සංසන්දනය කරලා බලපුවම 1 කිලෝග්‍රෑම් මිලියන 34ක අඩුවකුත් මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට 1 කිලෝග්‍රෑම් මිලියන 46ක අඩුවීමක් සිද්ධ වෙලා ඩොලර් මිලියන 179ක අඩුවීමක් සිද්ධ වෙලා මේක සමස්තයක් හැටියට ගත්තහම 18%ක ආදායම පැමක් අඩු වෙලා තියෙනවා. ඉතින් මෙවැනි අර්බුදකාරී තත්ත්වයක තමයි මං හිතන්නේ මේක ප්‍රධානම හේතුව පොහොර නොයදීම සහ පොහොර ගැනීමට කුඩා තේවතු හිමියට තියෙන නුපුලුවන්කම. ඒ තියෙන ඒ මිල සමග සහ මේ සම්පූර්ණයෙන්ම මේ රසායනික කාබනික පොහොර රසායනික පොහොර තහනමත් එක්ක විශේෂයෙන්ම විශාල වශයෙන් කුඩා තේවතු හිමියා මේ පිළිබඳව පුදුමාකාර විදියට අසරණ වුණා පොහොර යෙදීම අඩු කරා. ඒ වගේම තමයි ඒක නිසා වෙළඳ සැපයන අමුදරු ප්‍රමාණය අඩුවීම මේකට ප්‍රධාන වශයෙන් කාරණයක් හැටියට අපිට ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් මෙට්‍රික් ටොන් 15,000ක් ඇවිල්ලා මෙට්‍රික් ටොන් 3,000ක් බෙදුවා කියලා තමයි ඒක බෙදනකොටවත් කුඩා තේවතු හිමියා නෙමෙයි ඉලක්ක කරගත්තේ. මොකද ඒකේ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා ෆෝම් පුරවලා ඉල්ලුම් කරලා ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදීම සිද්ධ කරා. ඉතින් මේකෙනුත් ලොකු අසාධාරණයක්. මේ තේවගාව කියන එක මේ සාමාන්‍යයෙන් ලාවට තකන්න හොඳ නැති දෙයක්. දශක ගණනාවක් මේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙලා තිබුණේ තේ නිසා. මේ අද ඩොලර් මේ විදේශ විනිමය සංචිතයේ ප්‍රශ්නයක් තියෙන නිසා මේ සඳහා දැන් කෙන්යාව වගේ රටවල් මේකට ප්‍රමුඛ ස්ථානය ලබා දීලා තියෙනවා. ඒගොල්ලෝ ඉතාම වැඩි දායකත්වයක් අලුතෙන් පත්වෙච්ච ඒ රටේ නායකයෝ මේ තේ වගාව වැඩි දියුණු කරන්න ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මම හිතන්නේ මේ අපේ රටේ තිබිච්ච මේ අඩු වීම. ඉතින් මේ අඩු ගාන ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ආපු තේ මේ පෝර ටික බෙදනකොට ඒ සඳහා හරි විධිමත් වැඩපිළිවෙලක් ඇති කරලා ක්‍රමවත් විදියක් ඇති කරලා කුඩා තේවතු හිමියට ලක්ෂ 5ක් විතර වෙන මේ කුඩා තේවතු හිමියට ප්‍රමුඛතාවය ලබා දීලා කරා නම් හොඳයි කියන එක ගරු ඇමතුමාට මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම තමයි මුලාසන අරුඩකරු මන්ත්‍රීතුමියනේ දැන් කර්මාන්ත ශාලා හිමියන් වශයෙන් අද විශාල බද්දකට යට කරලා තියෙනවා. යහපාලන රජයේ කාලේ 114ක් කරපු බදු ප්‍රමාණය අද 130 දක්වා වැඩි කරලා තියෙනවා. කර්මාන්ත ශාලාවක නිෂ්පාදන වියදම අද පුදුම විදියට වැඩි වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් විදුලි බල මිල වැඩි වෙලා තියෙනවා. කුඩා තේවතු හිමියන් හැටියට කුඩා මේ අමුදරු එකතු කරන්න ඉන්ධන ප්‍රවාහනය ගාස්තුව වැඩි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ජීවන වියදම නිසා කම්කරුවන්ගේ කුලිය වැඩි වෙලා තියෙන මේ හැම එකකම බරක් අද එනකොට සාමාන්‍යයෙන් කළුතේ කිලෝ එකක් හදන්න රුපියල් 300ක් විතර කිලෝ එකක් හදන්න 300ක් විතර වියදම් කරනකොට අනිත් පැත්තෙන් මේ බදු බර ඒ අයට පටවනකොට මේකෙත් ලොකු බලපෑමකට ලොකු අසාධාරණයකට මේ කර්මාන්ත ශාලා හිමියන් පත් වෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්තටම කියන්නේ ඒගොල්ලන්ගේ දායකත්වය ඒගොල්ලන්ට දෙන දිරි දැන්වීම තමයි මේ විදේශ සංචිත මේ ඩොලර් මෙහාට ගේන එකේ ප්‍රමුඛ ස්ථානයේ හැටියට. මොකද මේවා මේ හදන්නේ මේ ලංකාවේ වෙළඳපළට නෙමෙයි, මේ මාකට් එකට මේක වැඩිපුර මුදලක් ලබා ගන්න නම් අපනයන ආදායමක් ලබා ගන්න නම් මේ සඳහා අවශ්‍ය සහයෝගය මේ සඳහා අවශ්‍ය ප්‍රමුඛතාවය කර්මාන්ත ශාලා හිමියන්ට මේ අඩු ගන්න විදුලි බිලෙන් එහෙම නැත්නම් ඉන්ධන වලින් මේ මොකකින් හරි ලබා දෙනවා නම් මෙහෙම බද්දක් අය කරාට කමක් නැහැ. ඉතින් ආදායම ලබා ගැනීම ආණ්ඩුවට තියෙන මේ බංකොලොත්භාවයත් එක්ක කල්පනා කරාට මේකේ ලොකු ගැටලුවක් කර්මාන්තයක් හැටියට රටට අපනයන ආදායම ඩොලර් ආදායම ගෙනෙන කර්මාන්තයක් හැටියට අපිට මතක් කරන්නට පුළුවන්. ඉතින් තේ පරීක්ෂණ ආයතනය ගැන පොඩ්ඩක් කතා කරනවා නම් මේ පනතින්ම තියෙනවා වෘත්තීය සමිති නිලධාරියෙක් අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන්න ඕනේ කියලා. මේ වෘත්තීය සමිති නිලධාරියන් වෙන කොහේ හරි තියෙන වෘත්තීය සමිතියක එක්කෙනෙක් නෙමෙයි. අඩු ගානේ තේ පරිශන ආයතන ආශිතව තියෙන වෘත්තීය සමිතියක කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කම්කරු වෘත්තීය සමිතියක් කියලා CWC හරි LJWU හරි ඒ වගේ කෙනෙක් පත් කරලා මේකට වැඩක් නැහැ. මොකද ඒ TRI එකේ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මම හිතන්නේ අවසාන වතාවට මේ අපේ 2015 ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා ඇමතිවරයා හැටියට ඉදදී ඒ සඳහා වෘත්තීය සමිති නියෝජිතේ පත් කරා වගේ මේ ගැන දැනුමක් තියෙන කෙනෙක් සභාපති වෙන්න ඕනේ. මොකද පර්යේෂණ කරන්න ඒකත් මම හිතන්නේ ලක්ෂන් කිරියල්ල මහත්තයා මට මතක විදියට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් පත් කරලා තිබුණා. මොකද පර්යේෂණ වල අවශ්‍යතාවය TRI එක තියෙන්නේ තේවගාව ප්‍රචරිත කරන්න. සෙස් එකක් කියලා බද්දක් අය කරලා ඒකේ මුදල් මේකට යොදවලා වෙන වෙන දේවල් වලට නෙමෙයි මේ පර්යේෂණ කටයුතු වැඩි දියුණු කරලා ඇත්තටම තේවගාව ප්‍රචරිත කරන්නේ කොහොමද, වැඩි දියුණු කරන්නේ කොහොමද, දේශගුණය හොඳට තියෙනවා නම්, මිනිස්සු සම්පත තියෙනවා නම් මේ හැම එකකින්ම කොහොමද කරන්නේ කියන එක හොඳ අවබෝධයක් ඇතුව කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම පරිපාලන නිලධාරියෙක් මේකට පත් කරනවා නම් ප්‍රධානිය හැටියට පරිපාලන අධ්‍යක්ෂකවරයෙක්ට පරිපාලන නිලධාරියෙක් පත් කරාට කමක් නැහැ කියන එක මතක් කරන්නට ඕනේ. ඔබතුමාගේ සඳහා අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි වතු සමාගම් වල ඵලදායිතාවය වැඩි කරගන්න නම් ගරු ඇමතිතුමනි දැන් වතු සමාගම් වලින් බදු දෙනවා ඒ වත්තේ ඉන්න කම්කරුවන්ට කෑලි එක් ඉඩම් කොටස් දෙනවා. ඒකේ තේ දළු ටික ගන්නවා කර්මාන්ත ශාලාවට. හැබැයි දැන් පහුගිය මාසේ අපි ගත්තා රුපියල් 200ක් අමුදරු කිලෝ එකකට ගෙවන වෙලාවට අර මිනිස්සුන්ට ගෙවන්නේ 90යි. ඒ 90 වෙනුත් ඒගොල්ලන්ගේ පෝර ටිකටත් ඒගොල්ලන්ට දෙන පෝර ටිකටත් අඩු කරලා ඒගොල්ලන්ට දෙන මේ රසායනික බෙහෙත් වර්ග වලටත් මේ කෘමිනාශක වල්නාශක වලටත් අඩු කරලා අවසානයේ රුපියල් 90 වෙනුත් ඒගොල්ලන්ට ඉතුරු වෙන්නේ රුපියල් 25ක් වගේ කොටසක්. එතකොට
කිලෝ 200ක් තියෙන කෑල්ලෙන් කැඩුවොත් එහෙම ඒ මිනිසුන්ට රුපියල් 4-5000ක් වගේ ප්‍රමාණයක් තමයි මුදලක් ඉතිරි වෙන්නේ. ඉතින් මේකෙදි අපි කියන්නේ වතු සමාගමනුත් ලොකු ප්‍රශ්න මැද ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන අඩු ගානේ 60-40 රේෂියෝ එකටවත් මේ අහිංසක කම්කරු එකක් එක පැත්තකින් වතු ඔක්කොම කැලේ වෙලා හිතන විදිහේ පරදායිතාවයක් ඒ හිතන විදිහේ දරු ප්‍රමාණයක් වතු වලින් ලබා ගන්න බැහැ. හැබැයි ඒගොල්ලන්ට දිරිගැන්වීමක් හැටියට 200 ඕනේ නෑ. 120ක් 125ක් ඒ මිනිස්සුන්ට අමුදලු කිලෝ එකකට ගෙවනවා නම් අනිත් ඒවා අඩු කරගන්නකොටවත් මේ වතු කම්කරුවන්ගේ පැත්තෙන් තවත් ඒ අය මේ කැලේ වෙලා තියෙන ඉඩම් කට්ටිය බාර අරගෙන වැඩ කරන්න සූදානම්. අද සාමාන්‍යයෙන් රුපියල් 4-5000ක් තමයි මේ වගේ වැඩ කරන අයට ඉතුරු වෙන්නේ. ඉතින් මොකද ඒක ඇත්තටම හොඳ දෙයක්. දැන් අද කම්කරුවන් හැටියට මේ ඉන්දියාවෙන් ඇවිල්ලා කම්කරුවන් හැටියට වැඩ කරන අයගේ පවුල්වල ගොඩාක් අය වෙනත් රැකියාවලට යනවා. ඒකට හේතුව තමයි එදා රුපියල් 1000ක් ඉල්ලලා වර්ජනය කරා. හැබැයි අද ඒ රුපියල් 1000 නෙමෙයි අද තියෙන ජීවන වියදමත් එක්ක 1000ට 2000ක් දුන්නත් මදි කියන තැන තමයි අපි සියලු දෙනාම ඉන්නේ. හැබැයි ඉතින් කවුරුත් දන්නවා ඒ වගේ ප්‍රමාණයක් ඒක දෙන්න අමාරුයි. ඉතින් මේකෙදි ගරු මුල්ලාසනාරුට මන්ත්‍රීතුමියනි තවත් මේ තත්ත්වය අපිට වෙනස් කරගන්න අර කැලේ වෙලා තියෙන ඒවා තව ටිකක් ඒ වගා කරලා වත් සමාගම් වලටත් ඒක
සහයෝගයක් දෙකක
කාලයක් තියෙනවා. ඒක ඉතාමත් වැඩි ඉතාමත් හොඳයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වතු සමාගම් වල ඉන්න අයට ඒගොල්ලෝ විශ්‍රාම ගියන් පස්සේ ඒගොල්ලෝ දරුවෝ වත්තේ වැඩ නැත්නම් ඒගොල්ලෝ ඉඩම් කැරි හම්බ වෙන්නේ නැහැ. ඒකත් මං හිතන්නේ ඒ ගැනත් අවධානය යොමු කළා. කොහොම හරි දළු ටික ලබා ගන්න ක්‍රමවේදයක් හදනවා නම් වත්තේ වැඩට එන්නේ නැත්නම් තව ටික කාලයක් අවුට කවුරුත් නැති වෙයි සමහර වෙලාවට. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියත් ඔබතුමා යටතේ පවතින ආයතනයක් හැටියට අපිට මේ මම මේ වෙලාවේ ඉල්ලීමක් කරන්නට ඕනේ. මම රත්නපුර සික්කේ ගැන මේක කතා කරන්නේ නිවිතිගල මැතිවරණ බඩ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ප්‍රධාන ගංගා තුනකින් ඇමතුමා යන්නේ. ඒ නිවිතිකල ආසනේ හරහා කළු ගඟ, වේ ගඟ, හංගමු ගඟ, නිරියරි ගඟ කියන මේ ගංගා ආශ්‍රිතව තමයි මේ ආසනේ තියෙන්නේ. ඒ වගේම එහෙ ප්‍රධානම කර්මාන්තය තමයි පතල් කර්මාන්තය. ඒක නිසාම තමයි නිවිතිකල මැණික් පොලක් හැදිලා තියෙනවා. මේ මැණික් පොල සමහර වෙලාවට බේරු වලින් උදේ පාන්දර එනවා කට්ටිය මැණික් මිලදී ගන්න. පැය දෙකක් තියෙනවා. ඊට පස්සේ උදේ 8 ඉඳන් 10 වෙනකොට පොල ඉවරයි. ඒකත් එක්ක ගොඩනැගිච්ච සමාජ සමාජයට පළතුරු ටිකක් ගේනවා විකුණ ගන්න. මේ මොකද පිට පළාත් වලින් මේකට කට්ටිය එන්නේ. මේ මුකුණු වැන්න ටිකක් ගේන්න පුළුවන්, වෙන වෙන දේවල් ගේන්න පුළුවන්. එතන පොඩි පොලකුත් තියෙනවා අයසාර. මේක ඉතින් එතන මේක දැන් අවුරුදු 20-30 ගානක් තිස්සේ කරනවා. ඒකට හේතුව තමයි අර ගංගාව ලාශිතව මේක බොහොම එකෙන් කීයක් හරි හොයාගෙන හම්බ කරගත්ත මිනිස්සු ගන්න මේ වැලි ටිකක් ගල් ටිකක් තෝරලා ගල් ටිකක් හම්බෙන මිනිස්සු තමයි උදේට ගල එතනට අරන් ඉන්නේ. ඉතින් මේක අවිධිමත් විදියක්. ඒක විධිමත් කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපිට ආරංචියක් ලැබුණා මේ ප්‍රධාන ගංගාවල් වල දැන් වෙන්දේසි කරලා හැම කෙනෙකුටම ඒකේ ඒ වෙන්දේසිය හරහා මේක මේ පවර්ලා දෙන්න හදනවා කියලා මේ ගංගාවල්. මම කියන්නේ ඇමතුමනි මේක වෙන්දේසි කරලා සමාජයට ආණ්ඩුවට සල්ලි නැත්තම් සල්ලි හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි මේකත් එක්ක ජීවත් වෙන ඉතාම අහිංසක ගම්වල මේක හින්දම ජීවත් වෙන කොටසක් ඉන්නවා. මේක අවුරුදු 15ක් 20ක් තිස්සේ කෙරීගෙන එන දෙයක්. ඒක දැන් වෙන්දේසි කරොත් වෙන අයට මේකේ සල්ලි මුදල් තියන අයට ඒකෙන් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් වෙයි. හැබැයි මේකත් එක්ක අර ජීවත් වෙන සාමාන්‍යයෙන් 7-8 දහස්ක පිරිසක් ඔය නිවිතිගල ඇලපාත කහවත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වල ජීවත් වෙනවා. එහෙම ඒක වෙන්දේසි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ගැන මූලිකවම අර මිනිස්සුන්ගේ
සමාජ
අවධානය යොමු කරන්නේ කියලා ඉල්ලා සිටින්න ඔබතුමියට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ගරු වෛද්‍ය රමේෂ් පතිරේ මැතිතුමා ඔබතුමන්ට මිනිත්තු 24ක කාලයක්
තියෙනවා. ගරු මුලස්න සභාපතිතුමියනි අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අංශයේ ඉතිහාසයේ සුවිශේෂී වස්ත්‍ර දෙකක් පසු කරන්න තිබුණු අවස්ථාවක් අපිට යම් පවනකට පළු දුනා මේ පොහොර හා සම්බන්ධ ගැටලු නිසා අපි පිළිගන්න අවශ්‍යයි. හැබැයි ඒ සියල්ල අතරදීත් පසුගිය වසරක කාලය තුලත් මේ 2021 වසරේදීත් අපේ කර්මාන්තකරුවන් විශේෂයෙන් වැවිලි අංශයේ විශාල මෙහෙවරක් සිදු කරා. එහි ප්‍රතිඵලයක් හැටියට 2021 වසරේදී අපිට ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ඉතිහාසයේ වැඩිම මුදල වාර්තා කරන්න පුළුවන් වුණේ අපනයන ආදායම හැටියට පසුගිය වසරේදී. එහිදීත් ඒ අපනයනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3කුත් රබර් අපනයනෙන් ඩොලර් බිලියන 1.1ක් මුදලක් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් රුපියල් ඩොලර් මිලියන 836ක් මුදලකුත් කුරුඳු සහ අපනයන භෝග අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 457ක මුදලකුත් වශයෙන් ඩොලර් බිලියන 3.8ක් මුදලක් අපිට ලැබුණා. ඒ මුදල මේ වසරදී අපි හිතුවා ඊට වඩා වැඩි වෙයි කියලා. නමුත් අවාසනාවකට වගේ 4 වෙනි කාර්තුවේදී 2022 වසරේ ලෝකයේ පුරා ඇති ආර්ථික අපගමන හේතුවෙන් අපිට ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. හැබැයි ඔක්තෝබර් මාසයේ අවසන් වන විට අපිට තේ අපනයනෙන් ඩොලර් බිලියන 1.04ක මුදලකුත්, රබර් අපනයනෙන් ඩොලර් මිලියන 874ක මුදලකුත්, පොල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ඩොලර් මිලියන 711කුත්, කුරුඳු ආශ්‍රිත අපනයන භෝගාංශයෙන් ඩොලර් මිලියන 312කුත් ලැබිලා තිබෙනවා. පෙපුරෝකතනයන්ට අනුව මේ වසරදීත් අපිට අවම වශයෙන් ඩොලර් බිලියන 3.5ක මුදලක අපනයන ආදායමක් ලැබෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙන ඇත්තරම 4.5 දක්වා වැඩි වෙයි කියලා. නමුත් 4 කාර්තුවේදී ලෝකයේ රටවලින් ලැබෙන අපේ ඉල්ලුම් අඩු වෙලා තිබෙන බව අපි පිළිගන්න අවශ්‍යයි. තේ පිළිබඳව අපේ තලතාතු කෝරල මැතිණියත් කතා කරා. ඔව් අපි පිළිගන්නවා පොහොර තහනම නිසා තේ වගාවට විශාල හානියක් සිදු වන අනිත් වගාවන්ට අමතරව අනිත් වගාවන්ට වඩා එහිදී මේ වසරේ අපේ නිෂ්පාදනය එතුමී සඳහන් කළ ආකාරයට කිලෝ මිලියන 211ක් වෙලා තිබෙනවා. ඔක්තෝබර් මාසයේ අවසන් වන විට අපේ පුරෝකථනය තමයි කිලෝ මිලියන 260ක නිෂ්පාදනයක්, තේ නිෂ්පාදනයක්. ඉතින් ඒක ලංකාවේ ඇවර සාමාන්‍ය නිෂ්පාදනයට වඩා 13% අඩුවීමකට වාර්තා කරන්න පුළුවන් අපි පිළිගන්නවා. හැබැයි එහි අනිත් පැත්ත තමයි ගරු සභාපතිතුමියනි, නිෂ්පාදනය අඩුවීම නිසා විශාල තරංකාරීත්වයක් තේ වෙන්දේසි ඇති වුණා. ඒ නිසා තමයි තේ වෙන්දේසියේදී ඉතිහාසයේ තේ දළු කිලෝ එකකට නිමිතේ කිලෝ එකකට ලැබෙන වැඩිම මුදල ලැබුණේ පසුගිය වසරේදී කිලෝ එකකට මිල 3230ක් හැටියට උපරිම මුල මිල සටහන් වුණා. එෙහිදී ඒ ප්‍රතිලාභේ මෙරටේ තේ වගා කරුවන්ට ලැබුණා. අපි සඳහන් කරන්න අවශ්‍යයි දැන් ගාල දිස්ත්‍රික්කේ නම් 2019 අවසන් මාස කිහිපයේදී දළු අමුදළු කිලෝ එකකට ලැබුණු මුදල රුපියල් 85ක් 80ක්. අද වන විට ඒ මුදල රුපියල් 290 දක්වා වැඩි වෙලා තිබෙනවා. සමහර ස්ථානවල 300යි. රුපියල් 434ක වාර්තාගත මිලක් ලැබුණා. රජයට සම්බන්ධ කළු බෝවිට යන තේ සමාගමෙන් ඉතිහාසයේ වැඩිම අමුදළු මිල ලැබිලා තියෙන්නේ අපේ කාලෙදී 360කින් වර්ධනය වෙලා තිබෙනවා. එහිදී කාට හරි තර්ක කරන්න පුළුවන් රුපියල් අවප්‍රමාණ වුණා කියලා. ඔව් එහි වාසියත් ලැබිලා තියෙනවා. හැබැයි රුපියල් අවප්‍රමාණ වුණේ 200 ඉඳන් 360 දක්වා 70%ක පමණ ප්‍රමාණයකින්. දළු මිල 350කින් 360කින් වැඩි වෙලා තිබෙනවා. ඉතින් නිෂ්පාදනය නැවත වැඩි වෙනකොට දැන් පොහොර නැවත රටට ගෙනවලා තිබෙනවා. මිල ටිකක් වැඩි වෙනදට වඩා ග්ලයිෆොසේට් තහනම අවසන් කරලා තිබෙනවා. ග්ලයිෆොසේට් රටට අරගෙන එනවා. දැනට තියෙන තත්ත්වය යටතේ කිලෝග්‍රෑම් 50ක පොහොර මිශ්‍රණයක් රුපියල් 15,000ක් විතර වෙනවා. ඒක මිල වැඩි. හැබැයි පොහොර ලැබිලා තිබෙන නිසා යහපත් කාලගුණ තත්ත්වයක් තිබෙන නිසා අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුද්ද වෙනකොට 2023 මේ තිබුණු ගැටලු සමනය වෙලා රටට ඉතාමත් යහපත් තේ අංශයේ පැත්තෙන් ඉතාම යහපත් කාලවකවානුවක් ආරම්භ වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහිදී අපි දැනගත යුතු කාරණේ තමයි ඉතිහාසය පුරාම අපේ අපනයන ආදායම තියෙන්නේ ඩොලර් බිලියනයක් බිලියන 1.3ක් අතර ප්‍රමාණයක. ඒකට හේතුව තමයි ලෝකයේ තේ වෙළඳාම ඩොලර් බිලියන 7ක පමණ ප්‍රමාණයක. ඒක වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙන්නේ කෝපිවල ඩොලර් බිලියන 115ක් වාර්ෂිකව වෙළඳාම. හැබැයි තේවල ඩොලර් බිලියන 7ක පමණ ප්‍රමාණයක තමයි පසුගිය කාලේ වකවානු පුරාම තියෙන්නේ. අපිට ඉදිරි කාලෙදී අපි අපේ සන්නාම ප්‍රවර්ධනය කරගත්තේ නැත්නම් දැනට 140ක පමණ ප්‍රමාණය තියෙන අගේ දාමෙන් එකතු කිරීම වැඩසටහන් තවත් වැඩි කරේ නැත්නම් අපිට මේ ගැටලුව විශාල ලෙස බලපානවා. මොකද නිෂ්පාදනයේ පැත්තෙන් අපේ ඉතිහාසයේ වැඩිම වාර්තා වෙලා තියෙන ප්‍රමාණය කිලෝ මිලියන 330යි. ඒක පසුගිය කාලේ අඩු වෙලා සාමාන්‍ය කට කිලෝ මිලියන 300 දක්වා තමයි වාර්තා වෙන්නේ. අපිට නිෂ්පාදනය ගොඩක් වැඩි කරන්න බැරි වෙයි අපි මොන උත්සාහ කරත්. හැබැයි අපිට පැහැදිලිවම විභවයක් තියෙනවා අගේ දාමෙන් එකතු කරලා මේ කටයුතු වැඩි දියුණු කරන්න. ඒ වගේම සන්නාම ප්‍රවර්ධනය වෙනුවෙන් අපේ ප්‍රධාන සන්නාමෙන් 4ක් හෝ 5ක් තමයි ලෝකේ පුරා තියෙන්නේ. සන්නාම ප්‍රවර්ධනය සඳහා අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ අපි තේ මණ්ඩලයට දැනටමත් දැනුම් දීලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයේ වගේම අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න අවශ්‍යයි තේ වගාවේ ඉදිරි ගමන වෙනුවෙන් බාධක මැද අපි තීන්දුව කිහිපයක් ගත්ත පහුගිය කාලේ. ඒ තීන්දුව අතර ප්‍රධානතම කාරණයක් තමයි සම්පත් අතුකල මැද සදාන් කරපු අපි ඍජු තේ පැල කිරීමේ ක්‍රමවේදයක් හඳුනා දීලා තිබෙනවා. මෙතෙක් කල අවුරුදු දෙකක් තුනක් ගියා නැවත වගාවට පාළු නැවත වගා සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කළා. අර මාන වගාව කළා අවුරුදු
අවුරුදු එක හමාරක් දෙකක් සමහරක් තුනක් ගත වෙලා තිබෙනවා ඒ ක්‍රමයට ජනතාව කැමති නැහැ අපි ඍජු තේ පැලකිරීමේ ක්‍රමවේදයක් සොයිකොල් පාංශු තත්ත්ව දර්ශකය හොඳ නම් අපි කෙලින්ම පැලය ලබලා දීලා කොම්පෝස්ට් ලබලා දීලා කෙලින්ම පැලේ හිටව ගන්න අවසර දෙනවා එතකොට ඊටාම ක්ෂණිකව අඩු ගානේ අවුරුදු එක හමාරකින් දලු කඩා ගන්න පුළුවන් ඒ හරහා මිල ජනතාවට ආදායම හිමි වෙන කාලය අවම කරන්න අපි කටයුතු කළා තිබෙනවා ඒ වගේම තමයි මෙතුමිය සඳහන් කළ ප්‍රවර්ධන අරමුදල ගැන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ ප්‍රවර්ධන අරමුදල හැමදාම යොදවලා තිබුණේ පිට රටවල ප්‍රවර්ධන කටයුතු කරන්න අපි 50ක් දැන් ගන්නවා මේ වගාව ප්‍රවර්ධන සඳහා ඒකෙන් අපි අරගත්තු මුදල් පහුගිය කාලේ වගා කටයුතුවට ලබලා දුන්නා අපි තේපැල තමන් 1000ක් මේ රටේ යති කළා ගුණාත්මක භාවයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය ලබලා දෙන්න අපි මේ අවුරුද්දේ බිලියන 2ක් රුපියල් බිලියන 2ක මුදලක් ඒ අරමුදලෙන් ලබලා දුන්නා ගොවි මහත්වරුන්ට පොහොර ලබා ගන්න. ඒක කර්මාන්ත ශාලා හරහා බෙදලා දුන්නේ අපි ඉතාලම අඩු පොලියකට රුපියල් බිලියන 2ක් අපි ලබලා දුන්නා ඒ වෙනුවෙන්. ඒ වගේම තමයි අපි වෙන කටයුතු රැසක් මේ හරහා ඉදිරි කරගෙන ආවා. ඒෙහිදී විශේෂයෙන්ම කුඩා තේවතු ආශ්‍රිතව කුඩා තේවතු හිමියන්ගේ ආර්ථිකය වර්ධනය කරන්නට අවශ්‍ය අනෙකුත් භෝග අතුරු භෝග වගාවන්ට වගේම සත්ව බාල වැඩසටහන වලින් ආධාර කර ඒකට තේ අධික තේ මණ්ඩලය වගේම කුඩා තේවතු සංවර්ධන අධිකාරියත් උදව් කළ බව මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි කර්මාන්ත ශාලා හිමියන් විශාල ගැටලු ගණනාවකට මුහුණ දීලා හිටියේ ඒ වෙනුවෙන් ගිය වසරදී අපි කාර්ක ප්‍රාග්ධනයේ හැටියට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දුන්නා. ඒක ප්‍රමාණවත් නැහැ වර්තමානයේ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක. හැබැයි තේ කර්මාන්තය ආරක්ෂා වුණේ පවත්වගෙන යන්න පුළුවන් වුණේ සහ අපරාධ ආදායම අඩු නොවුණේ මේ පසුගිය කාලෙදී අපේ රජයේ මගිනුත් ගත්ත තීන්දුව නිසා කියන කාර්යය අපි සීපත් කරනවා. හැබැයි පොහොර තහනම නොතිබුණා නම් මීටත් වඩා ඉහළ තැනකට යන්න තිබුණා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. දැන් අපි විශ්වාස කරනවා මේ තත්වය යථාවත් නැවත යථාවත් වෙයි ඉදිරි කාල සීමාව තුළදී කියලා. ඒ වගේම තමයි මම සඳහන් කරන්න අවශ්‍යයි වසර 130ක් තිස්සේ මේ රටේ පැවති අවුට් ක්‍රයි ඔක්ෂන් එහෙම නැත්නම් වෙන්දේසිය අර තමුන් ඔබතුමාලා සෑම කෙනෙක්ම දන්නවා ඉතාලම අර වෙන්දේසිය තිබුණේ කෑ ගහලා මුදල් වෙන් කර ගැනීමක් අවුට් ක්‍රයි ඔක්ෂන් කියලා කියනවා ඒක අපි මාර්ගගත ක්‍රමයට ප්‍රථම වතාවට පරිවර්තනය කරා දැන් ලංකාවේ තේ වෙන්දේසිය සිදුවෙන්නේ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ ඒක විශාල ඉදිරිපෙවරක් හැටියට අපි සඳහන් කරන්න අවශ්‍යයි ඒ වගේම රබර් රංශිරුත් අපි වාර්තාගත ආදායමක් ගිය අවුරුද්දේ ලබලා තිබෙනවා හැබැයි රබර් පිළිබඳ ගැටලුව නැවත වතාවක් ලෝක රබර් මිල අඩු වෙලා තිබෙනවා කොරෝනා අවධියේදී ලෝකෙ විශාල ඉල්ලුමක් ඇති වුණා රබර් ආශ්‍රිත නිෂ්පාදනවලට ෂිම හෑන්ඩ් ග්ලව්ස් වගේ අත්වැසුම් වගේ ඒවට හැබැයි දැන් නැවත වතාවක් පොඩි අඩුවීමක් තිබෙනවා නමුත් අපි විශ්වාස කරන විදිහට ඩොලර් බිලියන 1ක ඉලක්කයකට අපිට යන්න පුළුවන් ඒ වගේම තමයි යම් කිසි අඩුවීමක් තිබෙනවා රබර් වෙළඳ පොලේ මැලේසියාව තායිලන්තය මියන්මාරය වගේ රටවල අඩුවට රබර් හැදෙනවා. ඉතින් අපේ මිලත් යම් පමණකට අඩු වෙලා තිබෙනවා. ඒක රටට රබර් ගෙනාපු නිසා සිදු වෙලා පිට රටින් ගෙනාපු නිසා සිදු වෙලා තියෙනවා කියලා චෝදනාවක් තිබුණා. ඉතිහාසයේ පුරාම සභාපතිතුමියනි රටට යම් කිසි රබර් ප්‍රමාණයක් ගෙනල්ලා තිබුණා. ඒක මොකද රටේ නිෂ්පාදනයේ මැද නිසා අපේ වාර්ෂික නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 75000ක වගේ ප්‍රමාණයක්. හැබැයි රටට 110000ක් 20000ක් අවශ්‍යයි යම් ප්‍රමාණයක් ගෙනෙනවා. ඒක නියාමනය කරන්නට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයත් මුදල් අමාත්‍යංශයත් ආයෝජන මණ්ඩලයත් සමග එකතු වෙලා අපි ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා රට අනවශ්‍ය විදියට රබර් ගෙනෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් අපි පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම පොල් පැත්තෙන් අපේ ආදායම අපි හිතන විදිහට අනාගතයේදී විශාලතම විභවයක් තියෙන රටේ වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ පොල් වලට අපේ පොල් අපනන ආදායම ගිය අවුරුද්දේ මිලියන 856යි. මේ අවුරුද්දේ තේ වාර්තාව ඒ සංඛ්‍යාව අපිට ලැබෙයි. අපිට පොල් උපස්තර වලට සක්‍රීය කාබන් වලට පොල් කිරි පොල් පිටි පොල් මද වලින් හැදෙන කර්නල් ආශ්‍රිත නිෂ්පාදන වලට විශාල ලෝක වෙළඳ පොලක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා ඉදිරි කාලේ විශාල ලෙස පොල් වලින් අපිට විදේශුණු උපයන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙනුවෙන් අපි පහුගිය කාලෙදී පොල් ගස් හෙලීමේ පනතට ඇතුළත් කරලා විශාල ලෙස ගස් බිඳීම නවත්වන්නට. එතකොට මෙතෙක් කල් ගස් හෙලීමේ පනතට ඇතුළත් කරලා තිබුණේ ගැහැණු තල් ගසත් පොස් ගසත් දෙල් ගසත් පමණයි. අපි දැන් පොල් ගස ඇතුළත් කරලා තියෙනවා ගස් හෙලීමේ පනතට. ඒ එතකොට කාට හරි ගස් දෙකකට වඩා කපන්න අවශ්‍ය නම් ග්‍රාම නිලධාරී මහත්වරයන් සහ ප්‍රාදේශ ලේකම්වරයාගෙන් අවසර ගන්න අවශ්‍යයි. ඒක කරේ ගස ආරක්ෂා කරගන්න පොල් ගස. ඒ වගේම තමයි ෆ්‍රැග්මන්ටේෂන් එහෙම නැත්නම් ඉඩම් කැබලි කිරීමේ මණ්ඩලය තියෙන වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ යටතේ අපි ඉඩම් කැබලි කිරීම අවම කරලා තියෙනවා. පසුගිය කාල සීමාව තුළ අත්‍යවශ්‍ය කාරණයක් හැරෙන්නට ඉඩම් වෙන්දේසි කරන්න අපි ලබා දුන්නේ නැහැ. ඒකට හේතුව පොල් වගාව ආරක්ෂා කරගන්න අපි අවශ්‍ය කටයුතු සිදු කරන්න අවශ්‍ය නිසා. ඒ වගේම තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාම ඉහළ මට්ටමේ පැල නිෂ්පාදනයක් කරලා තියෙනවා. මේ වසරේදී අපි පොල් පැල මිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. පසුගිය වසර කීපේ පුරාම තිබුණේ වාර්ෂික පොල් පැල නිෂ්පාදනය මිලියන 2ක 3ක මට්ටමේ. අපි මේ වතාවේ
ගරු අනුරපිල් සර්
පොඩි බාධා කිරීමක් විශේෂයෙන් මේ පොල් වගාවට කෘමියක ප්‍රශ්නයක්
තියෙනවා.
ඒ පිළිබඳව තාම කිසිම විසඳීම සඳහා හෝ විනාශ කිරීම සඳහා ක්‍රමවේදයන් නිර්මාණය නැව ඔබතුමා කරුණාකරලා ඒක බලන්න.
ඔව් ඒක පිළිගන්නවා සුදුමැස්ස රෝගය වෙන බව සදහන් කරන්නේ. අපි දැනටමත් මේකට දුමායනය කිරීමක් සහ ස්ප්‍රේ කිරීමක් කරන්න අවශ්‍ය ගරු ඇමතුමනි පොඩි ගැටලුවක් තියෙනවා මේකට. ඒක ඔව් මේකත් ඒක අමාරු වැඩක්. ඉතින් අපි පොල් පර්යේෂණ ආයතනයත් පොල් වගා කිරීම මණ්ඩලය තරම් මැෂින් 200ක් දැනට නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමාලගේ පළාතේ මන්ත්‍රීතුමාලගේ දිල්ලීම අනුව මේකට රැක්ටාරා කියන කෘමි නාශකය හරි එහෙම නැත්නම් කොහොම තෙල් සබන් මිශ්‍රණයක් ස්ප්‍රේ කරන්න අවශ්‍යයි. ඔබතුමාගේ විශේෂයෙන්ම මේක තියෙන පළාත් වල අපිට පුළුවන් ඒ අවධානය යොමු කරලා ඒකට අවශ්‍ය උදව් කරන්න. ඉතින් ඒක
පැතිරෙනවා. ඒකයි ප්‍රශ්නේ. කරුණාකරලා මේකට ඉක්මනින් උත්තරය දෙන්න අඩුගානේ මේක යම්කිසි හමුදාව මට්ටමෙන්ම ක්‍රමවේදයක් හදලා මේ පැතිරීම වළක්වන විශාල ප්‍රදේශයකට මේක ඇප්ලයි කරන්න වෙනවා. ඒ නිසා මේක සංග්‍රාමයක් හැටියට සලකන්න නැත්නම් මුළු පොල්වගාම නැතු වෙනවා.
නායකත්වය තුමා කියන කාර්යිතය වැදගත්. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ කටයුතු ගැන මම සටහන් කරනවා. ඒ වගේම තමයි මේ පැල පිළිබඳ කාර්යයේදී ඔබතුමා දන්නවා හයිබ්‍රිඩ් පැල
අචාර්ය කොල්ලිං ආශිර්වාද මහත්මයා වෙලදී ඇමතිවරයා වශයෙන් ඉදිරිත් ওই රෝගය වගේ රෝගයක් හැදුණා. ඒ වෙලාවේ එතුමා ඒ පොල්වලට යම් කිසි මිශ්‍රණයක් විද්දා. ඉතින් ඇවිල්ලා හෙලිකොප්ටර් වලින් ඒක විදලා ඒක වැඩපැවැත්තුවා. මම හිතනවා ඒ වැඩපිළිවෙලට යන්න
වෙයි. ඔව් අමතුමන් පිළිගන්න මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා කරන පොල් පරීක්ෂණ ඇතුළේ මේ සුදු මැස්ස ඉන්නේ පොල් අත යටපැත්තේ ඉන්නේ. ඉතින් උඩින් ස්ප්‍රේ කරන්න බෑ අපිට. අතන යටපැත්තෙන් ස්ප්‍රේ කරන්න ඕන කිමිකල් එකක් තුන එක වැඩ කරන ඇක්ටාර කියන එක. ඒ වගේම තමයි මම කියපු කලින් දේශීය ක්‍රමත් තියෙනවා.
මේකට මේකේ පෙරහැරුම්කම සලකලා මේක අඩු ගානේ මේ හැමාංශකම ප්‍රයෝජන අරන් කරුණාකරලා මේක මේ පොල් ගස් වලට මේක මේ ස්ප්‍රේ වලින් නම් බේරන්න බෑ. පොල් ගහක් කියන්නේ අඩි 80ක් විතර. ඕකට ස්ප්‍රේ කරන්න බෑ කාටවත්. උඩින් මොකක් හරි ඇවිල්ලා ස්ප්‍රේ කරුවොත් මිසක්
හෙලිකොප්ටර්. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නම්. ඉන්පසුව කුරුඳු අපනයන සම්බන්ධයෙන් ඇතනම් විශාල අපනයන ආදායමක් අපි මේ කුරුඳු වලනුත් ලබා ගැනීමෙන් තිබෙනවා. ලංකා විශාල ප්‍රදේශ රාශියක කුරුඳු වගාභියුත් අතිවෙමින් තියෙනවා. ඉතින් අපිට සඳහන් කරන්න අවශ්‍යයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ වගේම එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එහෙම නැත්නම් අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒ වගේම ස්පයිස් කවුන්සිල් කියන ආයතන සියල්ල එකතු වෙලා ලංකාවට ප්‍රථම වතාවට ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් පොසිනමන් ලංකාවට ලැබිලා තියෙනවා. භූගර්භ දර්ශකය ඒක ප්‍රථම වතාවට ලැබිලා තියෙන ලංකාවේ කුරුඳු ලෝකයේ සුවිශේෂී අනන්‍ය කුරුඳු බවට හඳුනා ගැනීමේ සහතිකේ නිකුත් වෙලා තියෙනවා. ඒක අපිට විශාල ඉදිරි පිම්මක්. මේ කුරුඳු අපේ ලෝකයට ඉදිරියට ගෙන යන්න අපි විශ්වාස කරනවා. ලංකාවෙත් මැඩගස්කාරේ පමණක් තිබෙන සත්‍ය කුරුඳු ඉදිරි කාලය තුළදී ලෝක වෙළඳපොලේ විශාල ඉදිරි පිම්මක් ඇති කරගනි. ඒ හරහා ගිය අවුරුද්දේ ලැබුණු මේ ඩොලර් මිලියන 450ක අගය අපිට ඉදිරි වසරවලදී තවත් ඉතාම ශීඝ්‍රයෙන් වැඩි කරගන්න පුළුවන් එක අපිට විශ්වාසයක් වෙන තියෙන නිසා ඒ පිළිබඳව අපි ඔබතුමාට සටහන් කරනවා. ඒ වගේම තමයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබෙන ලංකා සීනි සමාගම පසුගිය කාලේ අධික ලෙස ලාභ ලබන්නට අපි කටයුතු අවශ්‍ය පදනම සකස් කළේ. ඒකට ඇත්තටම අපි ස්තුති කරන්න අවශ්‍යයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටට පිටරටින් එතනෝල් ගෙනෙන එක තහනම් කරා. එතනෝල් ගෙනෙන එක ආනයනේ තහනම් කිරීම හරහා මේ රටේ සීනි කර්මාන්තශාලා විශාල ලෙස ලාභ ලබන්න පටන් ගත්තේ. අතුරුපලයක් හැට එතනෝල් නිෂ්පාදනය වෙනවා. මේ වසරේදී අපි රුපියල් බිලියන 5ක ලාභයක් ලංකා සීනි සමාගම ලබනවා. ඉතින් රාජ්‍ය ව්‍යවසායන ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන කාරණයටත් උදාහරණ ඕන තරම් තිබෙනවා. අපි ඒ නිසා අපි ඒ විශේෂ කාර්ය සීපත් කරනවා. අතිවිශාල ලාභයක් ලැබෙමින් මොණරාගල ප්‍රදේශ ජනතාවට සේවකීන් 3000කට ආසන්න ප්‍රමාණයකට රැකී රක්ෂා අවස්ථා වුන්ට අවශ්‍ය පහසුකම් සලසනවා. වගේම උග්ගවි මහත්වරුන්ට 5000 ඉඳන් 8500 දක්වා ඔවුන්ගේ ටොන් එකට අවශ්‍ය මේ මුදල වැඩි කරලා පහුගිය කාලේ විශාල සහන රසක් සලසන්න පුළුවන් වුණා. ඉතින් ඉතාම ලද කෙටි කාලය තුළදී කරු සභාපතිතුමියනි වැවිලි කර්මාන්ත අංශය ගැන වගේම සඳහන් කරන්නට අවශ්‍යයි කර්මාන්ත අංශය පිළිබඳවත්. ඒ වගේම කර්මාන්ත අංශය පිළිබඳ සටහන් කරනකොට ඇත්තම බුද්ධික පතිර මන්ත්‍රීතුමා සඳහන් කර වැදගත් කාර්යයක් සිහිපත් කරන්න අවශ්‍යයි. නිදහස් ශ්‍රී ලංකාවේ අපි නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනයට කෘෂිකර්මාන්තයේ මුදල් ප්‍රතිපාදන වෙන් කළ තිබුණට ගරු සභාපතිතුමියනි අපිට කර්මාන්ත අංශය පිළිබඳව සෑහීමකට පත් වෙන්න බෑ. ලංකාවේ කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් පැවති රජයන් සියල්ලම එතුමාලගේ රජයත් ඇතුළුව මුදල් වෙන් කළ තිබෙන අඩු ප්‍රමාණයක් රුපියල් බිලියන 400ක් ආරක්ෂක වියදම හැටියට වියදම් කරනකොට බිලියන 200ක් සෞඛ්‍යයට අධ්‍යාපනයට වියදම් කරනකොට කර්මාන්ත අංශයට වියදම් වෙන් කළා තියෙන ඩොලර් බිලියන 8ක් වගේ ප්‍රමාණයක්. ඒක රටේ ඉදිරි ගමනට පැහැදිලි ගැටලුවක්. මං හිතන විදිහට ඇයි අපි මධ්‍යම ආර්ථික රාමුවක තාම රැඳිලා හිර වෙලා ඉන්නේ? ඇයි අපිට මෙතන ඉදිරියට පනින්න බැරි වෙලා තියෙන්නේ කියන කාරණා ප්‍රධාන පිළිතුර තමයි අපි කර්මාන්ත පැත්තට අපිට අවශ්‍ය ආයෝජනය කළා නැහැ අපි කර්මාන්ත පිළිබඳ ඉදිරි දැක්මකින් කටයුතු කළා නැහැ කියන කාරණේ තියෙන නිසා ඒක ඉතාම වැදගත් කාරණයක් හැබැයි විවිධ අපහසුතා මැද පසුගිය කාලේ විශේෂයෙන්ම කොවිඩ් අර්බුදය හමුවේ අපේ කර්මාන්ත කරුවොත් වැඩි කර්මාන්ත ශේෂ්ඨී වගේම කටයුතු කළ තුන නිසා තමයි පහුගිය කාල සීමාව තුළ ඩොලර් බිලියන 2කින් හරි මේ මුදල වැඩි වෙලා තියෙන අපරාධ ආදායම මෙහිදී ගාමන් සෙක්ටර් එකේ හැම නැත්නම් ඇඟලුම් මංශයෙන් විශාල ඉදිරිපින්මක් පැනලා තිනවා මේ අර්බුදකාරී කාල සීමාව තුළ අර අඳුරු වලාවේ රෙදි රේඛා වගේ අපේ කර්මාන්ත කරුවෝ බහුතරයක් දෙනා ආනයන සීමා කිරීම මැද අර්බුද මැද නිෂ්පාදන දායකත්වය වැඩි කරගෙන තියෙනවා. ඒකම ප්‍රධානයක උදාහරණ රාශියක් වෙන එකක් තමයි ලංකාවට අවශ්‍ය සියලුම වාත්ව්‍ය එහෙම නැත්නම් සනීපාරක්ෂක නාන කාමර කට්ල සනීපාරක්ෂක 100ක් මෙරටේ හදන්න පටන් ගන්න තුන. සියල්ල පිටින් ගෙනාවේ. අපේ රටේ සියල්ල හදනවා. ඒ වගේම තමයි ලංකාවේ ඇඟලුම් අංශයේ කර්මාන්තයක් තමයි දැනට ලෝකයේ ඇඟලුම් අංශයේ සුවිශේෂීම රිසර්ච් බේස්ඩ් සොලියුෂන්ස් එහෙම නැත්නම් පර්යේෂණ මත පදනම් වෙච්ච විසඳුම් සපයන ප්‍රධානතම සමාගම ඇඟලුම් අංශයේ තිබෙන ලංකාවේ ලංකාව ලෝකයේට ප්‍රධානතම රිජිඩ් ටයර්ස් එහෙම නැත්නම් දෘඩ ටයර් සපයන ප්‍රධාන මධ්‍යස්ථානය අපේ කර්මාන්ත කරුවෝ විශාල ඉදිරිපින්මක් පැනලා තියෙනවා ඒ වගේම තමයි රටට අර්බුදකාරී කාල සීමාවේ වාහන ගෙන්වුවේ නැති නිසා component manufacturing එහෙම නැත්නම් මේ එකලස් කිරීමේ උපාංග සපයන නිෂ්පාදනය කරන කර්මාන්තයක් මෙරටේ දියුණු වෙලා තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුල මෙරටේ කර්මාන්ත මෝටරත් එකලස් කිරීමේ කර්මාන්තය පැති විමල් විරස සම්මතුවන් තුමා කාලෙත් මේකට ස්ටෑන්ඩඩ් ඔපරේෂනල් ප්‍රොසීජර් කියලා ක්‍රමවේද හදලා ඉදිරිපත් කරා කැබිනට් එකට අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ හරහා මේ රටේ වාහන 7000ක් පහුගිය අවුරුද්දේ එකලස් කරලා තියෙනවා. ඉතින් අපි අර්බුදකාරී කාල සීමාව කර පිටරටින් වාහන ගේන්නේ නැතිව මේ රටේ මේ කර්මාන්ත දිනු වෙනකොට වගේම අපි දැනගන්න අවශ්‍යයි සභාපතිතුමනි ආර්ථික තත්ත්වය යහපත් වෙලා නැවත රට ඩොලර් ලැබෙනකොට මේවා සියල්ල අපි විවෘත කරොත් අර පහුගිය කාලේ වගේම අපේ මේ දිනු වෙච්ච කර්මාන්ත සියල්ල බිඳ වැටෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ ආර්ථිකයකට කැමති ඒක තමයි ක්‍රියාත්මක කරන්න. හැබැයි යම් කිසි ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේ ගොඩනැගිච්ච කර්මාන්ත සියල්ල නැවත බිඳ වැටෙනවා කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ ටයර් වගේම තමයි ඒ වගේම අනිකුත් මධ්‍ය පරිමාණ අධිතාක්ෂණික කර්මාන්ත අතර අපි අපේ ලංකාවේ විශාල කර්මාන්තයක් දිනු වෙන තියෙනවා. බෝට්ටු සහ කුඩා අධිතාක්ෂණික නැව් නිෂ්පාදනය කිරීම. ඒකට විශාල විභවයක් තියෙනවා. ඒ වගේම තමයි ගරු මූලාශ්‍රයේ සභාපතිතුමියනි ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ගොඩනැගීමෙන් තිබෙනවා, විවෘත වෙලා තිබෙනවා. ලංකාව විශාල ලෙස ඖෂධ නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සමගම විශාල ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් මේ රටේ කර්මාන්ත හැටියට ආරම්භ වෙලත් මේක විශාල ඉදිරිපින්මක් හැටියට සදාහන් කරනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ දැක්කා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සහ ආහාර වෙනත් ලෝකයේ රටවල අපනයන කිරීම පැත්තෙන් පැකේජින් පැත්තේ විශාල ඉදිරිපින්මක් පැනලා තිබෙනවා. ඒ හා සම්බන්ධ තාක්ෂණය ලෝකයේ සෑම දියුණු රටක මට්ටමකටම ලංකාවේ දියුණු වෙලා තියෙනවා කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය මතුවා ඉන්නවා මැණික් සහ ස්වර්ණාභරණ අපනයනෙනුත් අපි විශාල විදේශ විනිමයක් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඒක ආසන්න වශයෙන් ඩොලර් මිලියන 500ක අගයකට ආසන්න වෙයි කියන කාරණය. ඒත් එක්කම අපි සදහට කරන්න අවශ්‍යයි ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ ලංකා මිනරල් සෑන් සමාගම කියන ආයතනය මේ රටේ ආරම්භ කළ අවුරුදු 50කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි සෑම කෙනෙක්ම සාකච්ඡා කරා විවිධාංග උත්සාහ කළා තිබෙනවා මේ මිනරල් සෑන් වැලියු ඇඩිෂන් එහෙම නැත්නම් ඛනිජ වැලි වලට අගේ දාමෙන් එකතු කිරීමේ ක්‍රියාමාර්ග තාම සිද්ධ වෙලා නැහැ. අපි මේ පිළිබඳව කර්මාන්ත මාත්‍යංශය හැටියට පහුගිය කාලේ විශාල අවස්ථා රාශියකදී කතිකාවත් ගණනාවක් පැවැත්වුවා. ඒකට අපි මේ සම්බන්ධ ප්‍රාමාණික දැනුමක් තියෙන බුද්ධිමතුන් විශේෂයෙන්ම මහාචාර්ය අතුල සේනරත්න මැතිතුමා ඒ වගේම ගාමිණී රාජපක්ෂ මැතිතුමා මහාචාර්ය උඩවත්ත මැතිතුමා වගේ අය එකතු කරගෙන මෙයා සම්බන්ධ උනන්දුවක් දක්වන පෞද්ගලිකංශයේ කට්ටිය එකතු කරන් ඇවිල්ලා ඛනිජ වැලි සඳහා අගය දාමෙන් එකතු කිරීමේ ක්‍රියාමාර්ගය අපි සකස් කරන්නට කටයුතු කරගෙන යනවා. අපි විශ්වාස කරනවා සමහරක් කරුණු පිළිබඳව ගැටලු තිබෙනවා. මොකද විශේෂයෙන්ම ඉන්ධන සහ විශාල මුදලක් වැය වෙනවා සමහර කටයුතු වලට. හැබැයි අපි පුළුවන් උපරිමයෙන් ඉල්මනයිට් කෙසේ වෙතත් අපි සර්කොන් සහ රූටයිල් කියන ඛනිජ ද්‍රව්‍ය දෙකට අගය දාමෙන් එකතු කරන්නට අපි ඛනිජ වැලි සමාගම හරහාම කටයුතු කරන්න බලාපොරොත්තු වෙන කියන කාර්යයත් සිහිපත් කරනවා. ඒ වගේම විශේෂ සඳහන් කරන්න අවශ්‍යයි මේ මෙතෙක් මේ පැවති ක්‍රමවේදයන් වෙනස් කරමින් අපි ඛනිජ වැලි අපනයනයේදී ඉතාම තරඟකාරී විනිවිද පෙනෙනසුළු ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තිබෙනවා. එහි මූලාරම්භයත් පසුගිය කර්මාන්ත මැතිතුමා කාලේ තමයි පටන් ගත්තේ. ඒ හරහා අපි ඉතිහාසයේ වැඩිම මුදල ගිය වතාවේ මේ ඔක්තෝබර් මාසයේ ඛනිජ වැලි අපනයනෙන් අපි ඩොලර් මිලියන 20ක මුදලක් ලබා ගත්තා. ඒක ඉතිහාසයේ මේ රටේ ඛනිජ වැලි අපනයනෙන් අපිට ලැබුණු උපරිම මුදලේ කියන කාර්යය මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ නිසා අපි මේ කරුණු සියල්ල කරගෙන යන අතරේ අපිට සිහිපත් කරන්න අවශ්‍ය කාරණේ තමයි ගරු මූලාශ්‍රයේ සභාපතිතුමියනි අපිට මේ කර්මාන්ත දියුණුව පැත්තෙන් බලපාන ප්‍රධාන කාර්යයක් බුද්ධික වාදයේ රැමතුම ස්ථාන කළා. එතම කර්මාන්ත පුර ගැන හුව අපි කර්මාන්ත පුර අලුතෙන් ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. එහිදී දඹුල්ල, දියුල පිටිය, මහවැව, සූර්යවැව කියන කර්මාන්ත පුරවල මූලික වැඩකටු සියල්ල අවසන් වෙලා තිබෙන. ඊට අමතරව අලුත් කර්මාන්ත පුර තවත් කීපයක් ආරම්භ කරන්න අවශ්‍ය ඉඩම් වෙන් කරගෙන තිබෙනවා. බුලත් සිංහල, දික්වැල්ල, රඹෑව, ත්‍රිකුණාමලය, ඒ දිගමඩුල්ල, වැල්ලවාය ඇතුළු ස්ථානවල ඉඩම් වෙන් කරගෙන තිබෙනවා. අපි මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. හැබැයි මේ කටයුතු කරාට ගරු සභාපතිතුමියනි ප්‍රධාන ගැටලුවක් හැටියට අපි කෘෂිකාර්මික රටක්. අපේ බොහෝ දෙනාගේ ඇඟේ තියෙන කෘෂිකර්මාන්තය පිළිබඳව අත්දැකීම් සහ දැනුම. හැබැයි කර්මාන්ත පැත්තේ අපේ දැනුම සහ අත්දැකීම් ඉතා අඩුයි. ඒ නිසා එතුමා ඉතා වැදගත් කාර්යයක් සඳහන් කරා. පාසල් පද්ධතිය තුළට මේ ව්‍යවසායකත්වයේ නැංවීම සහ කර්මාන්ත දියුණු කිරීම කියන කාරණය අපි ඇතුල් කරන්න අවශ්‍ය අනිවාර්ය වෙනවා. මොකද දරුවන්ගේ පැත්තෙන් අපි ඉදිරි දැක්ම ලබා දුන්නේ නැත්නම් අපේ කර්මාන්ත පිළිබඳ ඉදිරි දැක්ම සයිදිරි පින්ම අපිට පණින්න බැරුව යනවා. ඒ නිසා අපි දැනටමත් අධ්‍යාපන ඇමතුමාට සාකච්ඡා කරලා තියෙනවා පාසල් පද්ධතිය තුළදී ව්‍යවසායකත්ව කව ආරම්භ කරන්න අවශ්‍ය පසුතල සකස් කරන්න දරුවන්ට මේ පිළිබඳ දැනුම ලබා දෙන ව්‍යාපාරයක් ආරම්භ කිරීම පවත්වාගෙන යාම කර්මාන්තශාලා ඉදිකිරීම ඇතුළු කර්ම කාරණා පිළිබඳවත් කුඩා කර්මාන්ත ආරම්භ කිරීම පිළිබඳවත් එහිදී ඒ වෙනුවෙන් අපේ කර්මාන්ත අමාත්‍ය ශරීර ආයතන ගණනාවක් තිබෙනවා. අතරම කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන වලට මේ අවශ්‍ය තාක්ෂණික දැනුම තිබෙනවා. ඒ තාක්ෂණික දැනුම මීට වඩා පහසුවෙන් වේගෙන් ජනගත කරන්නට අපි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මේ ආයතන සෑම එකකම ඇත්තරම ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය කරන්න සභාපතිතුමනි මේ රටේ ආයතන තියෙන 25කට වඩා වැඩි ගණනක්. හැබැයි ඒ වගේ ඒ ඒකාබද්ධතාවයක් නොමැතිකම නිසා සහ මේ අතර අන්තර් සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා අපිට ගැටලු ගණනාවක් මතුවලා තිබුණා. ඒ හරහා නමුත් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලේදී අන්තර් සම්බන්ධීකරණයකින් යුතුව විශේෂයෙන්ම දරුවන්ටත් අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වලටත් මේ දැනුම සම්ප්‍රේෂණය කරන මාර්ගගත ක්‍රමවේද නිසා හදන්න ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ මේ දැනුම දරුවන්ට ලබා දුනොත් විතරයි අපිට කර්මාන්ත පිළිබඳ අනාගතයේ ඉදිරි දැක්මක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව ගැටලු ගණනාවක් තියෙන බව සඳහන් වෙලා තියෙනවා ඉතිහාසයේ පුරාම. අපේ
අමුතුමා තම මිනිත්තු දෙකක කාලයක් වෙනවා.
ඊස් ඔෆ් ඩුයින් බිස්නස් හි අපි ඉන්නේ 107 වන ස්ථාන 160 කින් මේකේ ප්‍රධාන කරුණු කීපයක් තුන ව්‍යාපාර ආරම්භ කිරීම කියන කාරණේ එකක්. එහිදී ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් සමාගම් රජිස්ට්‍රාර් කාර්යාලයේ සියලුම කටයුතු අපි සම්පූර්ණ මාර්ගගත ක්‍රමයට පරිවර්තනය කළා. දැන් සමාගමක් ලියාපදිංචි කරන්න ලංකාවේ මෙතෙක් කල කොළඹට එන්න අවශ්‍යතාවය තිබුණේ ඒක සියල්ල මෙතෙක් මින් පසුව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට කරන්න පුළුවන් පහසුකම් සරසලා තියෙනවා. ඒ වගේම තමයි මේ අනිකුත් කරුණු කාරණා පිළිබඳවත් ඉදිරි මේ ඊස් ඔෆ් ඩුයින් බිස්නස් පසුපසට යාමට හේතු වන බලපත්‍ර ලබා ගැනීම, විදුලිය ලබා ගැනීම, දේපළ ලියාපදිංචිය, ණය පහසුකම් සහ බදු ප්‍රතිපත්තිය සහ අඛණ්ඩ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නොමැතිවීම කියන කාර්යය ඉතාම නරක විදිහට බලපාලා තියෙනවා. මේ කරුණු පිළිබඳව ආණ්ඩු දශක ගණනාවක් තිස්සේ කතා කරලා තිබුණත් නියමිත ප්‍රතිඵල ලැබිලා නැති අපි විශ්වාස කරන ඉදිරි කාලය තුළදීවත් මේ කීපයක් හරි නිවැරදි කරගෙන අපේ කර්මාන්ත යහපත් මාර්ගයට අරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි මේ වෙනුවෙන් අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය බුද්ධිමතුන්ගේ දායකත්වය ඇතුළු ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස් කරලා තිබෙනවා. ඒක අපි පාර්ලිමේන්තුවේ ඉදිරියේ ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ජාතික මෝටර රථ ප්‍රතිපත්තිය කියන කාර්යය, ඔටෝමොබයිල් පොලිසි කියන එක උතුරට හඳුන්වලා දෙන අපි කටයුතු කරනවා. ඒත් එක්කම අපිට දැනට මේ රටට අවශ්‍ය ව්‍යවසායකත්වය වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා වෙන්චර් කැපිටල් කියන අංශයේ ප්‍රතිපත්ති රාමුවක් නැහැ. ඒ ප්‍රතිපත්ති රාමුව හදන්නත් කර්මාන්ත මාංශය කටයුතු කරගෙන අපි විශ්වාස කරනවා රටේ මේ ලෝකයේ විවිධ අංශ රාශියක් තිබෙනවා මේ ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධන අවශ්‍ය ආධාර සපයන එම ආධාර ලබා ගැනීමට නමුත් රටේ රාමුවක් නැති නිසා ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කර්මාන්ත ප්‍රතිපත්තිය, මෝටර රථ වාහන පිළිබඳ ප්‍රතිපත්තිය, ඒ වගේම මේ අපේ ප්‍රාග්ධන ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරලා කතා කරනවා. අපේ බලාපොරොත්තුව දැනට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කර්මාන්ත අංශය ලැබෙන දායකත්ව සිර 28යි. ඒකෙනුත් සිර 15ක් තමයි නිෂ්පාදන කර්මාන්ත හැටියට ලැබෙන්නේ. ඒ නිෂ්පාදන කර්මාන්තවල සාමාන්‍ය දියුණු රටවල දායකත්වය අඩුම ගානේ සිර 30ක් වෙනවා. නමුත් අපේ රටේ තියෙන සිර 14ත් 15ත් අතර ප්‍රමාණයක් අපිට ඉදිරි කාලේදී අපිට කරන්න පුළුවන් දේ කරන්න දරුවන්ට උගන්වන්නට මේ තාක්ෂණික දැනුම ලබා දෙන්න ඇතුළු කරුණු වෙනුවෙන් අපි කර්මාන්ත මාත්‍යංශයේ මූලිකත්වගෙන කටයුතු කරනවා කියමින් ඔබතුමිට ස්තුතිවන්ත වෙන්න ඉහළට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.